ගුවන් සරණයි අද 2017 ජනවාරි මාසයේ 16 වෙනි අඟහරුවාදා අපි එකතු වෙන්නේ සවනට සිසිල සෝස්තේ කරන ධර්ම සාකච්ඡාවකටයි. අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් අපිට සම්බන්ධ වෙනවා ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා. කොග්ගල්ගේ මහත්මයා ඔබතුමාව අපි ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසිල සෝස්තේ පිළිගන්නවා. එහෙමනම් අපි ඔබතුමාට යොමු වෙනනම් අද දවසේට නියමිත සාකච්ඡාව ආරම්භ කරන්න ලෙසට සිරුවන් සරණයි.
දෙරුවන් සරණයි හැම දෙනාටම. අද මම හිතන්නේ අපිට මේ සාකච්ඡාවට නියමිතව තියෙන්නේ ප්‍රතිසම්බිදාම් කියන උදයබ්බේ ඥාන නිද්දේශය. ප්‍රතිසම්බිදාමක් ගේන උදයබ්බේ ඥාන නිද්දේශ කියන එක. එතකොට ඒකේ මේ අපි ගොඩක් අහලා තියෙන මේ උදේවය ඥානය කියන එක, ඒක මේ ධර්මයේ විස්තර ඇතුව සඳහන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න එක මං හිතන්නේ හුඟක් වටිනවා. මකද මේක විදර්ශනා ඥානයක් විදිහටයි සඳහන් වෙන්නේ උදේබ්බේ ඥානය කියන එක. ඒකට පටිසම්භිදා මග්ගේ මං තියෙන ටික අපි බලමු. දැන් මේවා කතා කරනකොට අපේ අදහස් පැත්තකින් තියලා දහමේ සඳහන් වෙන්නේ කොහොමද කියන එක විමසන්නේ එක තමයි අපේ අදහස වෙන්න ඕන. ඒකට උදේබ්බේ ඥානය කියලා ගොඩක් දේවල් මම හිතන්නේ එක එක්කෙනා දන්නව ඇති, අත්දකලත් ඇති, සමහරුන්ට ඥානය පහළ වෙලා කියලා දැන් හිතාගෙන ඉන්න නැයින්නත් පුළුවන්. ඉතින් ඒ හැමෝටම හොඳයි මේ ධර්මයේ මේක මොකද්ද කියලා සඳහන් වෙන්නේ කොහොමද කියලා අපි හොයලා බලන එක. ඒකට මේකේ තියෙනවා කතම් පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානුපස්සනේ ඥාන. කියන්නේ කතං පච්චුප්පන්නානං ධම්මානං. පච්චුප්පන්නානං කියන්නේ වර්තමාන ධර්මයන්ගේ, කතං කියන්නේ කෙසේනම්. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානුපස්සනේ ඥාන. විපරිණාමය දන්නා ප්‍රඥාව, උදයබ්බයානුපස්සනා ඥානය වේද කියලා ප්‍රශ්න කරනවා. ඊළඟට විස්තර කරනවා ජාතං රූපං පච්චුප්පන්නා තස්ස නිබ්බන්ති ලක්ඛණං උදයෝ විපරිණාම ලක්ඛණං වයෝ අනුපස්සනා ඥාන. ජාතං රූපං කියන්නේ ජාත කියන්නේ ජාති කියන එකෙන් එන එකක්. ඒ කියන්නේ උපන් රූපේ ජාතං රූපං පච්චුප්පන්න වර්තමා උපන් රූපය වර්තමාන නම් කියලා තමයි සිංහලින් තේරුම තියෙන්නේ. ජාතන් රූපම් පච්චුප්පන්න. එතන මේ පච්චුප්පන්නම් කියන එක එතකොට වර්තමානයේ උපන් රූපේ. තස්ස නිබ්බති ලක්ෂණං උදයෝ. ඒකේ නිබ්බති කියන එක සාමාන්‍ය ඉපදීම් ලක්ෂණය කියලා සඳහන් වෙනවා. එතකොට ඒකේ ඉපදීම් ලක්ෂණය තමයි උදය කියන්නේ. විපරිණාම ලක්ෂණං වයෝ. ඒක වෙනස් වෙන බින්දෙන ලක්ෂණය වය විපරිණාම වෙන එක. ඊළඟට අනුපස්සනා ඥාන. මෙනෙහි කරන එක නැත්තම් නැවත නැවත මෙනෙහි කරන ස්වභාවය තමයි අනුපස්සනා කියන්නේ. ඒක තමයි ඥානය වෙන්නේ. ඒ වගේම ජාතා වේදනා. ඒතර වේදනාවේ ඉපදීන මේ වර්තමානයේ ඒකේ උපදින ලක්ෂණය විපරිණාම ලක්ෂණය නැවත නැවත මෙනෙහි කරන එක තමයි එතකොට තන අනුපස්සනා ඥානය වෙන්නේ. ඒ වගේම සංඛාර විඥානං, ඒ කියන්නේ ජාතා සංඛාරා ජාතං විඥානං, ඒ වගේත් ඒ ලක්ෂණ ටික එතෙන්දි පේනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම මේක කියලා තියෙනවා. ඒ වගේම තව තියෙනවා ජාතං චක්කු. මෙතන මේ පාලියේ ඒක එල්ල පෙර විදිහටම ගන්න කියලා. හැබැයි එතෙන්දී අපිට ගන්න වෙනවා මේ ආයතන 6 සලායතන. චක්කු සෝත ගහන, මෙකෙනේ සකන්නාසේ දිව ශරීරේ මනස කියන ආයතන 6. તો ඒ විදිහටම බලන්න තියෙනවා. ඊළඟට ජාතෝ භවෝ භවය කියන එකෙත් හටගැනීම. ජාතෝ භවෝ පච්චුප්පන්න. වර්තමානයේ භව කියන එක හටගන්න හැටි තස්ස නිබ්බත්ති ලක්ෂණං උදයෝ ඒකේ උපදින ගතිය උදය විපරිණාම ලක්ෂණං වයෝ. මේක විපරිණාම වෙන එක වය. ළඟට අනුපස්සනාව තමයි ඥානය වෙන්නේ. අපට ඒ විදිහට ඒ ඥානය ගැන සඳහන් වෙනවා. ඊළඟට පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ. ඒ කියන්නේ මේ පංච ස්කන්ධ වල උදයන් පස්සන්තෝ. උදය දකිනකොට. උදය කියන්නේ දැන් හට ගැනීම. දකිනකොට පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. කෙතෙක් ලක්ෂණ දැනගන්නවද නැත්නම් දකින්නවද? තේරුම් ගන්නවද පස්සති? වයම් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. වය දකිනකොට ලක්ෂණ කීයක් දැනගන්නවද නැත්නම් තේරුම් යනවද පස්සති. ඊළඟට උදයබ්බයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. උදය වය මේ දෙකම එකට දැකීම තුල ලක්ෂණ කෙතෙක් දකින්නවද නැත්නම් දැනගන්නවද ලක්ෂණානි පස්සති. ඒකට උත්තර දෙනවා පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. එතකොට මේ ස්කන්ධයන් පහේ උදය දකිනකොට උදයන් පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. පංච වීසති කියන්නේ 25ක්. එතකොට ලක්ෂණ 25ක් දකිනවා. පංච වීසති ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. වය දකිනකොට ලක්ෂණ 25ක් තේරුම් ගන්නවා. පංච වීසති ලක්ෂණානි පස්සති. උදයබ්බයන් පස්සන්තෝ පඤ්ඤාස ලක්ෂණානි පස්සති. ඒ කියන්නේ ලක්ෂණ 50ක් දකිනවා උදයබ්බයන් පස්සන්තෝ වෙනකොට. ඒක උදයන් පස්සන්තෝ වෙනකොට ලක්ෂණ 25යි, වයන් පස්සන්තෝ වෙනකොට ලක්ෂණ 25යි, උදයබ්බයන් පස්සන්තෝ වෙනකොට ලක්ෂණ 50යි. එතකොට උදයබ්බේ ඥානෙ එනකොට ඔච්චර ලක්ෂණ දැනගන්න ඕන. අපි බලමු ඒවා මොනවද කියලා. රූපස්කන්ධස්ස උදයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. එතකොට රූපස්කන්ධයේ උදය දකිනකොට කෙතෙක් ලක්ෂණ දැනගන්නවද? රූපස්කන්ධස්ස උදයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. එතකොට රූපස්කන්ධේ වය දකිනකොට කෙතෙක් ලක්ෂණ දැනගන්නවද? වයම් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. ඊළඟට උදයබ්බයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. ඒ රූපස්කන්ධේ උදය වය දකිනකොට උදයබ්බයන් එකට ගන්නකොට ඒක දැනගන්නකොට කෙතෙක් ලක්ෂණ දැනගන්නවද? දකින්නවද? කති ලක්ෂණානි පස්සති. ඒ විදිහට ඒ ස්කන්ධ වෙන් කරලම අහනවා. වේදනා ස්කන්ධේ ඒ විදිහට දකිනකොට සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ උදයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති, වයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති, උදයබ්බයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති කියලා. ඊළඟට රූපස්කන්ධස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. රූපස්කන්ධයේ උදය දකිනකොට ලක්ෂණ පහක් දැනගන්නවා. රූපස්කන්ධස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වය දැනගන්නකොටත් ලක්ෂණ පහක් තේරුම් ගන්නවා. උදයබ්බයන් පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. උදයබ්බේ දකිනකොට ලක්ෂණ 10ක් තේරුම් ගන්නවා. දැන් රූපස්කන්ධය ගත්තොත් ඔය විදිහට. උදය දකිනකොට ලක්ෂණ 5යි, වය දකිනකොට ලක්ෂණ 5යි, උදයබ්බේ දකිනකොට ලක්ෂණ 10යි. දස ලක්ෂණානි පස්සති. ඒ විදිහ තමයි වේදනා ස්කන්ධය දකිනකොටයි සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ඒතර විඥානස්කන්ධස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බයන් පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. ඒලා ඒ විදිහට ඒක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ හැම ස්කන්ධේම උදේ දකින්නකොට ලක්ෂණ පහක් තේරුම් ගන්නවා, වය දකින්නකොට ලක්ෂණ පහක් තේරුම් ගන්නවා, ස්ථයබ්බේ දකින්නකොට ලක්ෂණ 10ක් තේරුම් ගන්නවා. දැන් මේවා මොනවද කියලා තමයි ඊළඟට එන්නේ. රූපකන්දස්ස උදයන් පස්සන්තෝ කතමානි පංචලක්ෂණානි පස්සති. දැන් රූපස්කන්ධයේ උදය දකිනකොට මොනවද මේ ලක්ෂණ පහක් දැනගන්නේ? කතමානි පංචලක්ෂණානි පස්සති. එන මේක අපිට හොඳට තේරුම් ගන්න වෙනවා. කෙනෙක් උදය දැක්කනම් මෙන්න මේ ලක්ෂණ පහ තේරුම් ගන්න ඕන බුදුදහමේ හැටියට. පළවෙනි එක තමයි අවිජ්ජා සමුදයා රූප සමුදයෝති. කියන්නේ අවිද්‍යාව නිසයි රූපය හටගන්නේ කියන එක. අවිද්‍යා සමුදයා රූප සමුදයෝති. අවිද්‍යාව නිසයි රූපය හටගන්නේ කියන එක දකින්න ඕන. පච්චය සමුදයත්තේන රූපස් රූපකන්දස්ස උදයන් පස්සති. එතන කියන්නේ දැන් පච්චය සමුදයක්ඨේන. පච්චය සමුදය අර්ථයෙන් රූපස්කන්ධයේ උදය දැනගන්නවා කියලා. දැන් පච්චය කියනකොට අපි දන්නානේ හේතු ප්‍රත්‍ය, ඒ කුමක් නිසාද කියන එක. එතකොට දැන් අවිජ්ජා සමුදය රූප සමුදයෝති කියනකොට දැන් රූපයේ පච්චය වුණ එකක් සමුදයක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසයි රූපය හටගත්තේ කියලා. ඒක තේරුම් ගැනීම තුළ මොකද්ද වෙන්නේ? පච්චය සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ඒතර පච්චයේ සමුදය අර්ථයෙන් ප්‍රත්‍යාගයේ 15 වීම අර්ථයෙන් රූපස්කන්ධයේ 15 වීම දැනගන්නවා කියන එක. ඒකයි පච්චය සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ඒතර රූපයේ 15 වීම දැනගන්නේ රූපය හටගන්න සමුදයේ 15 වීම දැන ගැනීම තුළින්. පච්චය සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ඕක එක ලක්ෂණයක්. මොකද්ද? අවිජ්ජා සමුදයා රූප සමුදයෝති. ඊළඟ ලක්ෂණය තමයි තණ්හා සමුදයා රූප සමුදයෝති. ඒකටත් කියනවා පච්චය සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති කියලා. කියන්නේ තණ්හා සමුදයා රූප සමුදයෝති කියන ලක්ෂණය දකිනවා. එතෙන්දි වෙන්නේ ඒ රූපයේ 15 වීම වෙන්නේ තණ්හාවේ 15 වීම නිසා පච්චේ සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති කියන එකේ. ඒ වගේම කම්ම සමුදයා රූප සමුදයෝති. පච්චේ සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ඒතර කර්මය නිසයි මේ කර්මයාගේ 15 වීම හේතු කොටගෙන රූපයාගේ 15 වීම ඇති වෙනවයි කියලා නුවණක් එනවා. දකින්න උදයන් පස්සති. ඊළඟට ආහාර සමුදයා රූප සමුදයෝති. පච්චය සමුදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ආහාර සමුදය නිසා රූප සමුදයෝති කියලා, ආහාර නිසා රූපය හට ගන්නවා කියලා උදයත්තේන රූපකන්දස්ස උදයන් පස්සති. ඊළඟට නිබ්බත්ති ලක්ඛණං පස්සන්තෝපි රූපකන්දස්ස උදයන් පස්සති. නිබ්බත්ති ලක්ඛණ කියන්නේ ඒ හට ගැනීම, ඉපදීම් ලක්ෂණය දක්නේද? එතනිනුත් රූපස්කන්ධයගේ 15 වීම දැනගන්නා. නිබ්බත්ති ලක්ඛණං පස්සන්තෝපි රූපකන්දස්ස උදයන් පස්සති. රූපකන්දස්ස උදයන් පස්සන්තෝ ඉමානි පංච ලක්ඛණානි පස්සති. රූපස්කන්ධයාගේ උදය දකින කොට ඔන්න ඔය කියපු පංච ලක්ෂණ ටික දැනගන්නවා. මොනවාද පංච ලක්ෂණ? ආයේ මතක් කරගත්තොත් අවිජ්ජා සමුදය රූප සමුදයෝති, තණ්හා සමුදය රූප සමුදයෝති, කම්ම සමුදය රූප සමුදයෝති, ආහාර සමුදය රූප සමුදයෝති, නිබ්බත්ති ලක්ෂණං පස්සන්තෝපි රූපකන්දස්ස උදයන් පස්සති. එතකොට අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර නිබ්බති ලක්ෂණ කියන ඒ ලක්ෂණ පහම මේවා සමුදයෙන් තමයි රූපේ පහළ වෙන්නේ කියන ඒ ධර්මතා අවබෝධ වෙන්න ඕන. රූපස්කන්ධස්ස උදයන් පස්සන්තු රූපස්කන්ධේ උදය දකින්නවා නම් එතකොට ඔහම තමයි ධහමේ විස්තර වෙන්නේ. එතකොට රූපස්කන්ධේ උදය දැක්කනම් ඔන්න ඔය ලක්ෂණ පහ අවබෝධ වෙන්න තියෙනවා. ඒ වගේම දැන් වයම් පස්සන්තෝ කතමානි පංච ලක්ෂණානි පස්සති. වය දකිනකොට මොනවද මේ දැනගන්න ලක්ෂණ පහ? අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. ඉස්සෙල්ලාර සමුදය කියපු එකේ ඒ සමුදය නිරෝධය දැන් කතා කරන්නේ. අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. පච්චේ නිරෝධස්තේන රූපස්කන්ධස්ස වයම් පස්සති. එතකොට අන්න පච්චේ නිරෝධ වීම තුල රූපස්කන්ධේ වය සිදු වෙනවයි කියලා අන්න දකින්නවා. ඒක එකක් පළවෙනි එක. ඊළඟට තණ්හා නිරෝධා රූප නිරෝධෝති. පච්චේ නිරෝධස්තේන රූපස්කන්ධස්ස වයම් පස්සති. පැහැදිලි ඇති. තණ්හාව නිරෝධ වෙනකොට රූප නිරෝධයි කියලා ඒ පච්චේ නිරෝධස්තේන රූපස්කන්ධස්ස වයම් පස්සති. කම්ම නිරෝධා රූප නිරෝධෝති. පච්චේ නිරෝධස්තේන රූපස්කන්ධස්ස වයම් පස්සති. ආහාර නිරෝධා රූප නිරෝධෝති. පච්චේ නිරෝධස්තේන රූපස්කන්ධස්ස වයම් පස්සති. විපරිණාම ලක්ෂණං පස්සන්තෝපි රූපස්කන්ධස්ස වයම් පස්සති. රූපස්කන්ධස්ස වයම් පස්සන්තෝ ඉමානි පංච ලක්ෂණානි පස්සති. උදයබ්බයන් පස්සන්තෝ ඉමානි දස ලක්ෂණානි පස්සති. එතකොට ඒ වගේ වය දකින කොටත් මේ ලක්ෂණ පහක් දකිනවා. මොනවද ඒ ලක්ෂණ පහ? අර ඉස්සෙල්ලා කියපු සමුදේ නිරෝධ පැත්ත දකිනකොට ඒ ප්‍රත්‍ය වුණේවා නිරෝධ වෙනකොට රූපස්කන්ධය නිරෝධයි කියලා දැකීම. ඒ වගේම උදයබ්බයන් පස්සන්තෝ ඉමානි දස ලක්ෂණානි පස්සති. උදයබ්බය දකින කෙනා ඔය 10ම දකිනවා. විදියට රූපයට විස්තර කරනවා. පහයි පහයි උදේ දකින්නකොට ලක්ෂණ පහයි, වය දකින්නකොට ලක්ෂණ පහයි, උදේ වය දකින්නකොට ඒ 10ක් වෙනවා. පහයි පහයි 10. ඒ වගේ වේදනාස්කන්ධය දකින්නකොටත් ওই විදිහට ලක්ෂණ පහ ওই විදිහටම විස්තර කරනවා. ආහාර තණ්හා කර්ම අවිජ්ජා තණ්හා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ කියන පහ පච්චය වෙන විදිහට මේ පහ පහ විස්තර කරනවා. එතකොට ඒවා මේ ස්කන්ධ පහතම ওই විදිහට විස්තර කරගෙන යනවා මේකේ සූත්‍රේ. තියෙන මේ විදිහට එතකොට ඒවයි නිරෝධය දකින්නකොට මේ විදිහට ලක්ෂණ පහක් අවබෝධ වෙනවා. එතකොට මේකේ අපි පහළටම ගියොත් පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ හිමානි පංචවීසති ලක්ෂණානි පස්සති. එතකොට ස්කන්ධ පහේ උදයන් උදය දකින්න කෙනා ඔන්න ඔය කියපු දැන් පහේවා. එතකොට පහක් වෙනවා. රූපෙට පහයි, වේදනාවට පහයි, උදය දකින්නකොට එහෙම. එතකොට ඔක්කොම 25ක් ලක්ෂණ දැනගන්නවා. වයන් පස්සන්තෝ හිමානි පංචවීසති ලක්ෂණානි පස්සති. වය දකින්න කෙනත් ඒ විදිහට තව 25ක් තේරුම් ගන්නවා. මොකද මේ ස්කන්ධ පහක් නිසා. උදයබ්බයන් පස්සන්තෝ ඉමානි පංචාස ලක්ෂණානි පස්සති. එතකොට උදයබ්බය දකින්නකොට 10 10 එනවා ಜಾති පහටම. එතකොට ලක්ෂණ 50ක් තේරුම් ගන්නවා. පඤ්ඤාතත්තේන ඥානං පජානත්තේන පඤ්ඤා. පඤ්ඤාතත්තේන ඥානං ඒ ඥානය කියන්නේ අනුපස්සනා කිරීම ඥානය. පජානත්තේන පඤ්ඤා. ඒක පජානාති කියන පැත්තට එනකොට ඒක ප්‍රඥා අනුපස්සනා කරන්නේ ඥානයෙන්. ඒක දකිනකොට පජානාති තේරුම් ගන්නකොට ඒක ප්‍රඥාව වෙනවා. තේන උච්චති පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානුපස්සනේ ඥාන. ඔන්න ඔය විදිහට තමයි තේරුම් කරන්නේ. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානු පස්සනේ ඥාන. රූපකන්දෝ ආහාර සමුදය. වේදනා සංඥා සංකාර තයෝ කන්දා පස්ස සමුදය. විඥානකන්දෝ නාම රූප සමුදයෝ කියලා තව ටිකකුත් විස්තර කරනවා. ඒ කියන්නේ රූපකන්දේ ආහාර සමුදයෙන් කියනවා වේදනා සංඥා සංකාර තුන පස්ස සමුදයෙන් කියනවා විඥානකන්දේ නාම රූප සමුදයෙන් කියනවා. එතකොට අන්න උදය වැය ඥානය ඇති වෙනකොට අන්නෝය ඥාන පහ පහ 10යි උදේ දකින එක ස්පන්දයක උදේ දකිනකොට ඥාන පහක් ආවද වය දකිනකොට ඥාන පහක් ආවද උදේ වය දකිනකොට ඒ පහයි පහයි 10ම ආවද කියලා දහමට ගලපලා බලන එක ඉතින් තමන්ගේ උදේ ඥානය කොච්චර දහමට ගැලපෙන එකක්ද කියලා ගලප ගන්න අපිට මේ ධර්ම කරුණු ටික මං හිතන්නේ හොඳ අවස්ථාවක් වෙනවා. මට තමයි මේ සූත්‍රේ තියෙන්නේ. ඒකට උදේවය කියන්නේ අපි හිතන මේ ඇතිවීම නැතිවීම විතරද එහෙම නැත්නම් ඊට වඩා මෙතන කරුණු තියනවාද කියන එක නුවණින් විමසන්න හොඳ අවස්ථාවක් මේක. අපි මේ ගැන අදහස් අහලා බලමු කාට හරි ප්‍රශ්න හරි නැත්නම් අදහස් හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න බලන්න මේ සූත්‍රයට අදාළ මේ කතා කරපු කොටසට. තෙරුවන් සරණයි. කාට හරි ගැටලුවක් හරි අදහසක් හරි තියෙනා නම් ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා.
තෙරුවන් සරණයි මහාචාර්යතුමනි, මේ නිබ්බන්ති ලක්ෂණය පොඩ්ඩක් තව පැහැදිලි කරන්නකෝ. තෙරුවන් සරණයි.
ඔය නිබ්බත්ති ලක්ෂණ කියන එක අපිට ඇහෙනවා අඩුයි, කතා කරනවත් අඩුයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ හටගන්න ලක්ෂණය කියන එකම තමයි නිබ්බත්ති ලක්ෂණ කියලා ගොඩක් වෙලාවට මේ පැහැදිලි වෙන්නේ. දැන් මෙතනත් මේ සිංහල පරිවර්තනයේ ගත්තොත් මේකේ උපදින නබල කෙසේනම් වර්තමාන ධර්මයන්ගේ විපරිණාමය දන්නා ප්‍රඥා උදයබ්බ ඥානෝ පස්සනා ඥානෙ වේද උපන් රූපේ වර්තමාන නම් මේ රූපයගේ ඉපදීම් ලක්ෂණය උදේ විදීම් ලක්ෂණය වය නැවත නැවත බැලීම ඥාන නමි. උපන් වේදනාව වර්තමාන නමි. වේදනාවේ උපන් සංඥා වර්තමාන නමි. සංඥාගේ උපන් සංස්කාරය වර්තමාන නමි. ඔය විදිහට ඇසේ කනේ නාසය දිව කය සිත උපන් සිත වර්තමාන. ඊට පස්සේ කියනවා ඒ සිතේ උපන් භවය වර්තමාන නමි. ඒ භවය කියන්නේ එතකොට ඉපදීමේ ලක්ෂණය විදිහට තමයි ඒකට කවුරු හරි වෙන අර්ථයක් දන්නවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කාට හරි වෙන අදහසක් තියෙනවා නම්. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි ඔබගේ මහත්මයා. මම හිතන්නේ අර මේ පටිසම්භිදා ඥාන ගැන කතා කරන කොටත් කියනවනේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන තැනදී අර්ථ කියන එක වෙනම විස්තර කරනවා, ධම්ම කියන එක වෙනම විස්තර කරනවා. ඒ කියන්නේ ඵලයක් හේතුවක් හැටියට විස්තර කළා. නිරුක්ති කියන එක ඒ වචනවල හැදීම, එතකොට ඒ කොයි විදිහටද ඒක මූලාර්ථය ඇවිල්ලා තින්නේ, ඒ ආකාරයෙන් බලනකොට ඒත් මුලින් කිව්ව තුන අර්ථ ධම්ම නිරුක්ති කියන එක ඒ විදිහට විස්තර කළා. ඊට පස්සේ පටිභාන පටිසම්භිදා කියනකොට අර තුන ගැනම දැන ගැනීම තමයි පටිභාන පටිසම්භිදා කියලා කියනවා කියන්නේ. එතකොට මෙතනත් දැන් කරුණු හතරක් කියනවනේ, අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියලා. ඒ හතරෙන් හැදෙන බව, ඒ හතර ගැනම තියෙන අවබෝධය කියන එක තමයි දැනට තේරුම් ගන්න ඉන්නේ අවසාන වශයෙන් කියන මේ නිබ්බත්ති ලක්ෂණය කියන එක. එතකොට මේ හතර නිසාම ජාතිය කියන එක, කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම ඇතිවෙنده අර හතරම ಉಪಯೋಗي වෙනවා. එහෙමත් නැත්නම් හේතු වෙනවා කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියන එක දැනගැනීමම නිබ්බත්ති ලක්ෂණය දැනගැනීම කියන තමයි දැනට තේරුම් ගන්න ඉන්නේ. තවත් අදහස් තියෙනවා නම් මම හිතනවා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. සර්වන් සර්මයි.
හොඳයි, මම හිතන්නේ ඒක වැදගත්. ජයන්ත මහත්තයා ඉදිරිපත් කළා මේ නිබ්බත්ති ලක්ෂණ කියන්නේ. එතකොට දැන් අනිත් හතරෙන් මේක හට ගන්නවා කියලා විස්තර කරනවානේ. අන්න ඒ හතරම දැන ගැනීම නිබ්බත්ති ලක්ෂණ විදිහට ගන්න පුළුවන් කියලා. ඒක සමහර විට දැන් එකකින් හට ගන්නවා කියලා දැනගත්තට අනිත්‍යාති තුන දන්නේ නැත්නම් එතකොට අපිට නිබ්බත්ති ලක්ෂණය පහළ වුණා කියලා ගන්න බෑ නේද ජයන්ත මහත්තයා? ඒ හතරම දැනගත්තොත් තමයි නිබ්බත්ති ලක්ෂණය එන්නේ. ඒ වගේ අදහසක්ද?
එහෙමයි එහෙමයි. ඒ විදිහට තමයි තේරුම් ගන්න තේරුම් ගන්නයි.
ඒක පැහැදිලි වෙන්නේ නැති තවත් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපි සාකච්ඡාවක් නේ කරන්නේ. තව මේකේ මේ පැහැදිලි නැති තැන් නැත්නම් පැහැදිලි කරගන්න, එහෙම නැත්නම් තව අදහස් තියෙනවා නම්, එතකොට මේ උදවැය ඥානය කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න අවස්ථාවක් මේක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ගල්ගේ මහත්මයා. මේ මට හිතුණා ප්‍රශ්නයක් හැටියට ඒ වගේම සාකච්ඡාවට මතු කරන්න. සාමාන්‍යයෙන් අපි කියනකොට දැන් ඔබතුමා අර පාලි පෙළ කියනකොට විපරිණාමත්වයෙන් තමයි වැය කියන එක බලනවා කියලා පාලි සඳහන් වුණේ. නමුත් ඒක ගැන විස්තර කරනකොට අපි සාමාන්‍යයෙන් හිතන විපරිණාමය ගැන නෙවෙයි එතන කියවුනේ. ඒ අර හේතු නොයදීම නිසා ඒකේ හට නොගැනීම කියන එක තමයි මට ඇහිච්ච විදිහට තේරුම් ගත්තේ. ඒ ගැන පොඩ්ඩක් අපිට තවදුරටත් විස්තර ටිකක් කියන්න පුළන්න මම හිතනවා වටිනවා කියලා. තේරුම් ගන්නයි.
ඔව් මං හිතන්නේ දැන් අපි මේ විදිහටම තමයි අපි දහම විමසන්න ඕන. මොකද අපි දෙයක් දන්නවා කියලා ඒකට දහම ගලපන්න නැතුව දැන් දහමේ කරුණක් තියෙනවා නම් අපේ අවබෝධය අලුත් කරගන්න මේක හොයන්න ඕනේ. ඇයි මෙහෙම කිව්වේ? දැන් අපි විපරිණාමය කියලා සාමාන්‍යයෙන් දන්නේ වෙනස් වෙන ස්වභාවයෙන්, නැත්තම් කැඩිලා බිඳිලා යන ස්වභාවයෙන්. එතකොට මේ මෙතන පච්චුප්පන්නාන ධම්මානං කියන එකත් වැදගත්. මේ වර්තමාන ධර්මතාවයක විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයාභ්‍යානුපස්සනේ ඥාන. එතකොට වර්තමාන ධර්මතාවයක තමයි මේ විපරිණාමය ගැන නුවණක් ඇති කරගන්න තියෙන්නේ. ඒ නුවණ ඇති කරගන්නකොට මේක අර අන්තිමටත් වචන දෙකක් ආවා මං හිතන්නේ. ඥානං පජානං කියලා දෙකක්. ඒ කියන්නේ ප්‍රඥාවට තේන එක නුවණින් දැනගන්න එකයි ප්‍රඥාවට අහුවෙන එකයි වෙනසක් තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් නුවණට වැටහෙන්නේ මේ වෙනස් වෙන ගතිය කියලා. හැබැයි මේකේ පස්සතෝ වෙනකොට මෙන්න මේ කියන ලක්ෂණ පහක් අවබෝධ වෙලා තියෙන්න ඕන. ඒ ලක්ෂණ පහ තමයි මේ උදය දකිනකොට මේ ලක්ෂණ පහ අවබෝධ වුණොත් තමයි උදය දැක්කා කියලා මේ බුදුදහමට අනුව කෙනෙකුට කියන්න වෙන්නේ. ඒතරට ලෝකයට අනුව හට ගැනීම දැක්කා කියලා මේ යම් කිසි හට ගැනීමක් අපි දැනගෙන ඉන්න පුළුවන්. අපි ඒතරට බුදුදහමට අනුව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහමට අනුව උදය දැක්කනම් මෙන්න මේ ඥාන පහ එන්න වෙනවා. එතෙන්දී අපිට විශේෂයෙන් මේ පහ වෙනමම කතා කරන්න වෙනවා. ඒකේ අර ප්‍රත්‍ය, ඒ කියන්නේ සමුදය, අවිද්‍යා සමුදයෙන් රූප සමුදය කියන එක තේරුම් ගන්න වෙනවා. කර්ම සමුදයෙන් රූප සමුදය කියන එක තේරුම් ගන්න වෙනවා. ඊළඟට ආහාර සමුදයෙන් රූප සමුදය කියන එක තේරුම් ගන්න වෙනවා. මොකක්ද අනිත් එක කිව්වේ? තණ්හා සමුදයෙන් රූප සමුදය කියන එකත් තේරුම් ගන්න වෙනවා. ඒකට අපි නිකම්ම උදේ දැක්කට ඔය පහ තේරුම් අරන් නැත්නම් අන්න අපිට තව අවස්ථාවක් තියෙනවා තව ටිකක් මේක හොයන්න. ඒකට ඒ වගේ අදහසක් තමයි ගන්න වෙන්නේ. ඒකට අපිට ඔය අර හතරෙන්ම කොහොමද මේ රූප හටගන්නේ කියන නුවණක්කට එන්න වෙනවා. තත තමන් නුවණින් විමසන්න ඕන. මට මේ නුවණ තියනවාද? කවිද්‍යාවෙන් හටගන්නේ කියන නුවණ තියනවාද? තණ්හාවෙන් හටගන්නේ කියන නුවණ තියනවාද? කර්මයෙන් හටගන්නේ නුවණ තියනවාද? ආහාරයෙන් හටගන්නේ කියන නුවණ තියනවාද කියලා තමන්ම විමසන්න ඕන. ඒවා පැහැදිලි නැත්නම් අන්න ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඕන. තෙරුවන් සරණයි. ඒකේ මම තව ටිකක් අපි එකින් එක කතා කරන්න බලමු. දැන් මේවයි සාමාන්‍යයෙන් ඒ පාලියේ පිළිවෙලක් තියෙනවා. අර ගැඹුරුම තැන තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. එතකොට අපිට අර ටිකක් අගින්ද මුලට එන එක දැන් අවිද්‍යා තණ්හා කර්ම ආහාර යනවට වඩා ආහාර කර්ම තණ්හා අවිද්‍යා පැත්තට එනකොට පිළිවෙලක් තියෙනවා. දැන් අපි හිතමු රූපය ආහාරයෙන් සකස් වෙනවා කිව්වොත් ඉතින් හැමෝම ඒක සාමාන්‍ය ලෝකයාට පැහැදිලි දෙයක්. දැන් ඒ කියන්නේ අපේ ශරීරය මේ කෑම නිසායි පවතින්නේ කියලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ලෝකයාට පැහැදිලි දෙයක්. ඒක ඒ වගේම ඔක තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. ආහාර ගැන සතර ආහාරය දන්න කෙනාට අපි කබලින්ක ආහාරය ගත්තොත් ඒ තේරුමක් ගන්න පුළුවන්. ඒකට අපි කන බොන ආහාරය නිසායි මේ ශරීරයේ පවතින්නේ හැදෙන්නේ කියලා. ඒක එක මට්ටමක තේරුම් ගැනීමක්. ඊළඟට කර්මය නිසායි අපි මේ ශරීරයටම දාලා කතා කළොත් මේ ශරීරයක් අපිට ලැබුණේ මනුෂ්‍ය ශරීරයක් අපිට ලැබුණේ මේ පෙර කරපු කර්මයක් නිසා කියලා මේකත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ධර්මයක් දන්න කෙනෙකුට. ඒ වගේම මේ තණ්හාව නිසායි මේ ශරීරය හටගත්තේ කියන එකත් ඉතින් අපිට විස්තර කරනවා ඇහෙනවනේ. මේ කියන්නේ පෙර තණ්හාවක් තිබුණ නිසායි මේ ජීවිතේ ඉපදුනේ. එතකොට මේ ශරීරයක් ලැබුණේ සංහාව නිසා කියලා. ඒකත් එක්තරා සමුදයක් විදිහට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔතන දැන් අවිද්‍යාව නිසායි රූපය හටගත්තේ කියනකොට ඒකත් ඕනනම් පෙර අවිද්‍යාව නිසා මෙහෙම ලැබුණා කියලා කියන්න පුළුවන්. කියන්නේ පෙර ජීවිතයේ අවිද්‍යාව නිසා මේ ජීවිතයේ ශරීරයක් ලැබුණා කියලා ওই රූපෙට ගලපන්න පුළුවන්. ඒක ගැලපෙනවා. ඒ ගලපපු හතරම ඉතින් අපිට තේරුම් ගන්න වෙනවා මේක එක්තරා මට්ටමක ගැලපීමක්. ඒකට ওই ලක්ෂණ ටිකද මේ උදය දැකීම තුල අවබෝධ වෙන්නේ කියන එක තව ටිකක් නුවණින් හොයන්න වෙනවා. කද ඔය කියපු කරුණු ටික හුඟක් අයට පැහැදිලි යති. මේක ටිකක් අර ආත්ම දෘෂ්ටියක් එක්ක යන සම්බන්ධයක්. ඒ කියන්නේ පෙර ජීවිතේයි මේ ජීවිතේයි සම්බන්ධ කරලමයි ඔය විස්තර කළේ. ඊට වඩා වෙනස් අදහසකුත් මේවයි දකින්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට පෙර ජීවිතේයි මේ ජීවිතේයි සම්බන්ධ නොකර අපිට උදාහරණයක් විදිහට මේ මොහතේ රූපයක් හටගන්න හැටි තුලත් මේ ලක්ෂණ දකින්න පුළුවන්ද කියන තැනට එන්න වෙනවා. මොකද මේ සූත්‍රයේ මේ බොහොම පැහැදිලි අර වර්තමාන කියන කතාවකුත් කියනවා. පච්චුප්පන්න ධම්ම කියන එක. ඒකට පච්චුප්පන්න ධම්ම කියනකොට මේක වර්තමාන සිද්ධියක් වෙන්න ඕන මේ මෙනෙහි කරන්න කියන තැනට අපිට එන්න වෙනවා. කියන්නේ අපි මේ උපදින මොහත අපි මෞකුසෙන් උපදින මොහත හරි ප්‍රතිහන්දිය ලබන මොහත හරි දැන් වර්තමාන සිද්ධියක් නෙමෙයි අතීත සිද්ධියක්. මේ මොහතේ රූපයක් ඉපදුනා නම් එතනත් අපිට ඔය උදය කියන එකේදී ඔන්නයි ලක්ෂණ ටික අඳුර ගන්න තියෙනවා. මෙන්න මේ පැත්තෙනුත් මේක සාකච්ඡා වුණත් මං හිතන්නේ දහම තව ටිකක් වෙනස් විදිහකට දකින්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. එකකට හරි තව ගැටලු තියනවාද? ඒවෙන් තව විස්තර කරගන්න අවශ්‍යද?
එතකොට සර් දැන් අපිට මේ උදය ඥානීය හෝ වය දකින්නකොට මේ හතරම එකවර එහෙම ලක්ෂණ කියලා අපිට දකින්න එහෙම අවශ්‍යද? එහෙම දැන් අපිට ගොඩක් වෙලාවට මානසිකාරයට එන්නේ අවිද්‍යාව නිසා කියන එක තමයි. දැන් අනිත් ඒවා අනිත් කාරණා අනිත් කාරණා හතර එකපාරට අපිට අවබෝධයට එන්නේ නැහැනේ. කියන්නේ ඒ වෙලාවේ මානසිකාරයක් හෝ යම් කිසි දෙයක් විදර්ශනාවට දානකොට දකින්නකොට එතකොට ඒවා වෙන කියන්නේ එකපාර අවබෝධ වීමක් වෙන්නේ නැහැ නේද කියලා එක ප්‍රශ්නයක් මට හිතෙනවා. අනිත් එක දැන් ආහාර කර්ම එහෙම දකිනකොට අර ඒකට අපිට අර කර්මය ගොඩක් වෙලාවට අර පුද්ගල අනුබද්ධ වීමක් එහෙම සිද්ධ වෙන්න පුළුවන්ද කොහොමද එතනදී?
ඔව් මේකේ දැන් අපි එකක් දැක්කහම මේ අනිත් හතරත් එතන ගැබ්බෙලා තියෙනවා. නැත්තම් මේ උදේ ඥානය එනකොට මේ පහම දැක්කොත් තමයි අපිට يعني දහමට අනුවණන් ගන්න ඉන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට උදේ ඥානය. නැත්තම් වය ඥානය කියලා. එකක් දෙකක් අඩු වුණොත් ඉතින් අර අපි දන්න දෙයට දහම ගලපන්න යනවා මිසක් මේ දහමට ගැලපෙන්නේ නැති වෙනවා. ඒ නිසා අපි දැන් දේවයක් බැලුවා නම් හට ගැනීමක් බැලුවා නම් මේ ලක්ෂණ පහම එතන දකින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි දැන් ඒ ලක්ෂණයක් වැදගත් නැත්නම් ඒක කතා නොකරලා තකමන්නේ. ඒ වුණාට ඒකටත් ගැලපෙන්න ඕන කියන තැන ඉඳන් තමයි දහම හොයන්න වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි දැන් අපි හිතමු දැන් ආහාර වලින් රූපේ හටගත්තා කිව්වහම එක සමුදයක් නම් තියෙනවා. දැන් අනිත් සමුදය ටික එතන අවබෝධ වෙලාද? දැන් කෙනෙක් මං ඉස්සලත් කිය ලෝකෙට ආйти වෙන කෙනෙකුට ඉතින් ආහාර නිසා රූපේ කියලා කතා කරන්න පුළුවන්. හැබැයි එයා දැකලාද කර්මය නිසා කියන එක දැකලාද තණ්හාව නිසා කියන එක දැකලාද අවිද්‍යාව නිසා කියන එක දැකලාද? එතකොට අන්න ඔයින් තමයි අපිට මේ ලෝකෙට ආйти දැක්මයි ලෝකෝත්තර දැක්මයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ එකක් දැක්කටම අවබෝධයාව කිව්වොත් ඒක දහමට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අපි බලන්න ඕන මේ උදය කියන එක තේරුම් ගත්තනම් ඔය හතරම දැකලා තියෙන්න ඕන. අපේ අර ජයන්ත මහත්තයා කිව්වා වගේ මේ හතරම දැක්කොත් තමයි පස්වෙනි එක එන්නේ නිබ්බත්ති ලක්ෂණය. නැත්තම් අර එකක් දෙකක් දැක්කා විතරයි. එහෙනම් අපි මේ නිබ්බත්ති ලක්ෂණයට එන්න මේ හතරම නිසා මේක හටගත්තා කියන දර්ශනය එන්න ඕන. එතකොට මේක දැන් අපිට ඒ උදය දැකීමේදී අපි දෙයක් හටගත්තනම් මං හිතන්නේ අපිට මේ මොහොතේ රූපයක් ගැන බලන්න වෙනවා. එතකොට මේ මොහොතේ අපි ශරීරය ගැන බැලුවත් මේ මොහොතේ ශරීරය ගැන බලන්න වෙනවා. නැත්තම් වෙනත් රූපයක් ගත්තොත් මේ මොහොතේ ඒ රූපය හටගත්තේ කොහොමද කියලා උදේ බලන්න වෙනවා. ඒ බලනකොට මේ ලක්ෂණ පහ තේරුම් යනවද? තේරුම් නොයනවා නම් තව ටිකක් හොයන්න තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රඥාවේ අඩුවක්මයි තේරුම් නොයනවා නම් කියන තැනින් අපිට දහම විමසන්න වෙනවා. එකයි මං කියේ දැන් ගොඩක් වෙලාවට අපි දන්නේ එකට දහම ගලපන්න ගියොත් සමහර විට අපිට සමහර ඒවා අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි දහමට ගලපලම මේ අවබෝධය හරිද කියලා බලන පැත්තෙන් දහම විමසුවොත් ඒක ලොකු ප්‍රයෝජනයක් වෙයි. එතකොට අන්න නුවණින් හොයන්න දැන් අවස්ථාවක් තියෙනවා. දැන් අපිට එකක් තේරුණාට අනිත්‍යක මෙතන අවබෝධ වෙන්නේ කියලා හිතන්න පුළුවන්. දැන් ආහාරයෙන් සකස් වුණාට කර්මයෙන් සකස් වුණ හැටි තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තණ්හාවෙන් සකස් වුණ හැටි තේරෙන්නේ නැහැ. එන්න නැත්නම් අවිද්‍යාවෙන් සකස් වුණ හැටි තේරෙන්නේ නැහැ. දැන් එතන දැන් මං ඉස්සෙල්ලා විස්තර කළේ ලෝකෙට ආйти විදිහක විස්තර කිරීමක්. මොකද අතීත ජීවිතයක් පිළි අරගෙන වර්තමාන ජීවිතෙත් පිළි අරගෙන සමහර විට ඕකම අනාගතයටත් සම්බන්ධ කරනවා. එතන ටිකක් නොනින් බැලුවොත් එයි මේ දැන් මෙතන මේ ආත්ම දෘෂ්ටියක් මෙතන සම්බන්ධ වෙලානේ. අද අතීතේ වර්තමානයේ අනාගතේ මේ ප්‍රත්‍යක්මකට අහු වෙලානේ කාලයට අහු වෙලානේ මේ කියලා ටිකක් නුවණින් හොයනකොට මේ පැහැදිලි කිරීම. ඒකේ මොකද්දෝ නිකන් අඩුවක් තියනවා වගේ. අනිත් එක ඒක වර්තමාන සිද්ධියකුත් නෙවෙයි. අපිට මේ අතීතයට ගිහින් හිතන්නත් වෙනවා, මැරෙන මොහොතට ගිහින් හිතන්නත් වෙනවා ඊළඟ සැරේ උපදින එක. ඒතර මේක වර්තමාන මොහොතක උදය දැකීම තුළ ඊට වඩා එහාට ගිය දැක්මකට එන්න වෙනව නේද? එතෙන්දී අපිට ගන්න වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහමට ගැලපෙනවද, චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද, පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද, සතර සතිපට්ඨානයට ගැලපෙනවද? මොකද සතර සතිපට්ඨානේ නේක මාර්ගය කියලා තියෙනවා. ඒතර මේ බලන එක සතර සතිපට්ඨානේද? සතර සතිපට්ඨානේ නොවුනොත් මේක වෙනත් මාර්ගයක්ද? ඒතර අර ඒකායනවෙන් දික්ක වීමක් ගෝ කියන එකට ගැලපෙනවද? ඒ වගේ දහමට ගලපන්න වෙනවා. ඉතින් මෙතන ඔන්න ඔය පැත්තෙන් දැන් මේ සමුදය හතරක් නැත්නම් පහක් වෙනනේ මේ කතා කරන්නේ. සමුදය දැකීම තුල මේවා අවබෝධ වෙනවා කියලා. ඒකට සමුදය බලන්න කිව්වනම් අර පොඩ්ඩක් නුවණින් බැලුවොත් තේයි සතර සතිපට්ඨානෙත් කියන්නේ සමුදය බලන්නේ. කය ගැන මෙනෙහි කරද්දි කායනුපස්සනාවයි කියන්නේ සමුදය ධම්මානුපස්සී වාකාශ්මී විහෙරති. වේදනාව ගැන කියද්දිත් කියන්නේ සමුදය ධම්මානුපස්සී වා වේදනාස්මින් විහෙරති. ඒ වගේ ඒ හතරටම සමුදය දකින්නේ කියන්නේ එහෙනම් ඒකයි මේකේ නොගැලපීමක් නැහැ. හැබැයි අපි මේ අවබෝධය තුල එකක්ද දෙකක්ද මේවායි දෙන්නේ. ඒකට මේක දහමට ගැලපුවොත් අපිට බලන්න වෙන්නේ මේ ලක්ෂණ පහම තිබුණොත් තමයි උදය ඥානෙ. මේ ලක්ෂණ පහම තිබුණොත් තමයි වය ඥානෙ. එහෙනම් මේ මොහොතේ අපිට අජ්‍යත්ත රූපයක් හරි බහිද්ද රූපයක් හරි අරගෙන සමුදය ධම්මානුපස්සී වෙනකොට කායනුපස්සනාව වඩන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතෙන්ට ගලපුවොත් ඒ ඥාන පහක් නැත්නම් මේ ලක්ෂණ පහක් දකින්න පුළුවන් වෙනවා සමුදය දැක්කොත්. ඒකයි මං කියුවේ දැන් මෙන්න මේ ලක්ෂණ පහම මෙතන පේනවද කියලා දහමට ගලපලා බලන එක තමන්ගේ අවබෝධයට ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේක බලන්න දැන් රූපයක් කියලා මොකක් හරි පනනවනවා නම් රූපස්කන්ධය කියන්නේ රූපස්කන්ධය අපි 11 ආකාරයකට පනවනවා. ඒ ඕනම රූපස්කන්ධයකට මෙන්න මේ ධර්මතාවය පොදු වෙන්න ඕන, මේ උදය කියන ධර්මතාවය. ඒකට තමන්ට මේ ලෝකේ තියෙනවයි කියලා හිතෙන ඕනම රූපයකට දාලා ඒකේ උදය දකින්න පුළුවන් වෙන්න ඕන. ඒතර මම ඉස්සෙල්ලා අර ශරීරය අරගෙන කතා කළාට ශරීරයට විතරක් නෙමෙයි. අපි දන්න ඕනම රූපයකට මේ ලක්ෂණ ටික පොදු වෙන්න ඕන. මොකද මෙතන කියන්නේ ශරීරය කියලා නෙමෙයි රූපස්කන්ධය. පස්කන්ධය. රූපස්කන්ධය කියනකොට බොහොම පැහැදිලිව දහමේ තියෙනවා මේ එක විදිහකට තියෙනවා සතර මහා ධාතුයි උපාදාය රූපයි, තව විදිහකට තියෙනවා මේ ආයතන ඇහැ කන නාසය දිව ශරීරය කියන අජ්ජත් ආයතන පහයි, ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පහයි වැටෙන්නේ රූපස්කන්ධයට. අපි ඇහැයි රූපේ රූපස්කන්ධයට, කනයි ශබ්දේ රූපස්කන්ධයට, නාසයයි ගන්ධයයි රූපස්කන්ධයට, දිගයි රසයි රූපස්කන්ධයට, කයයි පොට්ටබ්බයයි රූපස්කන්ධයට. එහෙනම් ඒවටත් මේ ධර්මතාවයේ උදය මෙහෙමමයි. මේක මේ වෙන එකකට එකකට විතරක් හරියන එකක් වෙන්න බෑ මේ ධර්මතාවයේ. ඒතර සතිපට්ඨානෙත් තජ්ජත්තං ඉති අජ්ජත්තං ආකායකයන්පස්සී කියන්නේ ඒකෙත් බලන්න කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන. ඉති බහිද්ධාවාකායකයන්පස්සී එන්නක් කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන. ඒතර මේ සමුදය ධම්මානුපස්සී වෙන්නත් මෙන්න මෙතනින් අපිට දහමේ ගන්න පුළුවන් මෙන්න මේ ಜಾති පහක් සමුදය විදිහට අපිට තේරුම් ගන්න වෙනවා හරියට මේ ලෝකෝත්තර දර්ශනේ එනවනะ. මේක තමන් දන්න ඕනම රූපෙක උදය දකිනවා නම් මෙන්න මේ ලක්ෂණ පහක් එක්ක දැක්කොත් විතරයි මේ අවබෝධය සම්පූර්ණ වෙන්නේ කියන තැනින් තමයි අපිට දහම හොයන්න වෙන්නේ. එහෙම නොගැලපෙනවා නම් ඒක තේරුම් ගන්න ඕන අපේ අවබෝධය අඩුවක් මිසක් මේ දහමේ අඩුවක් නෙවෙයි කියන තැන ඉඳන් දහම හොයන්න වෙනවා. ඉතින් මෙතෙන්දි තමයි මම අර ගොඩාක් අපේ පරණ සාකච්ඡාවල විස්තර කරනවා අපි මේ ඇතිවීම නැතිවීම දකිනවා. ආ මොකක් හරි දෙයක් ඇති වුණා නැති වුණා. දැන් හරි උදේවයි දැක්කා කියලා සමහර විට හිතෙනවා. දැන් අපිට ශබ්දයක් ඇහෙන්න පුළුවන්. කාක්කෙක් කෑ ගහනවා ඇහෙනවා. ආ ඒ ශබ්දය ඇති වුණා නැති වුණා. ඒක හරි. ඒක වැරද්දක් නෙවෙයි. හැබැයි ඒ ඇත්ත ලෝකෙට ආйти ඇත්ත. ඇති වුණා නැති වුණා. දැන් එතන බලන්න මේ ශබ්දය ඇති වුණා නැති වුණා කිව්වට දැන් මේ උදය වේ ඥානේ කියන කාවද? උදය ඥානේ ආවනම් මේ ಜಾති පහක් දකින්න තියෙනවා. අපිට කාක්කෙක් කෑ ගහනවා කියනකොට ඒ කාක්කා කියන රූපයේ අපිට දකින්න වෙනවා. අවිද්‍යා සමුදය දකින්න වෙනවා, තණ්හා සමුදය දකින්න වෙනවා, කර්ම සමුදය දකින්න වෙනවා, ආහාර සමුදය දකින්න වෙනවා. ඔය හතරෙන් එකක් හරි අඩු නම් නිබ්බත්ති කියන එකටත් ඇවිල්ලා නැහැ. එහෙනම් මේ ආර්ය දර්ශනයේ උදය කියන ඥානය ඇවිල්ලා නැහැ. ලක්ෂණ පහක් පේන ඥානය ඇවිල්ලා නැහැ. එහෙනම් Tamanට තව කරන්න වැඩක් තියෙනවා, තව හොයන්න තියෙනවා කියන තැනින් හොයන්න වෙනවා. ඒ වගේම මේකේ වය දකින්නකොට අර ලක්ෂණ පහක් දැක්කද? එහෙම නැත්නම් තාම මේ ආර්ය දර්ශනේ නෙවෙයි ලෝකෙට ඇති නැතිවීමක් ගැන මේ තේරුම් අරන් තියෙන්නේ. ඒක ඇද්ද මගපල ලබන්නන්න ඕක දහමට ගලපල නුවණින් විමසන්න වෙනවා. ඒවයි ගැටලු තියනවා නම් අතු කරන්න, එතකොට තව තව කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොගලගේ මහත්තයා මේ අර කර්ම සමුදය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව් දැන් අන්නහම දැන් නුවණින් හොයන්න ඕන. කර්ම සමුදය කිව්වහම අපි දැන් අර ලෝකෙට අයිති එක නම් අර පෙර ජීවිතේ කර්මයක් හින්දා ලැබුණා කියලා ශරීරයට දාන්න පුළුවන්. හැබැයි දැන් මේ වෙලාවේ කාක්කෙක් කෑ ගහනවා, කාක්කෙක් ඉන්නවා කියලා දැනගත්තා. ඒකත් රූපයන්නේ. දැන් මේකටත් මේක දාන්න වෙනවා. දැන් කොහොමද කර්ම සමුදය පැහැදිලි කරන්නේ? එක පැත්තකින් අපිට කියන්න පුළුවන් ඔය සද්ද ඇහුනේ පරණ කර්මයක් හින්දාමයි කාක්කෙක් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කෑ ගැහුවේ. අපි භාවනා කරන්න හදනකොට මේ කාක්ක ඇවිල්ලා අපිට ඩිස්ටර්බ් කරනවා. මේක අපේ පරණ කරපු කර්මයක ප්‍රතිඵලයක් කියලා එක්තරා මට්ටමකට හිතන්න පුළුවන්. හැබැයි දැනගන්න හැම රූපෙම හැම කර්මයක්ද කියන තැනින් අපිට සාධාරණවත් විමසන්න වෙනවා. ඉතින් මම නම් අර පැහැදිලි කිරීමෙන් නවතින්නේ නැහැ. ඒ කාක්කාරී කර්මයක් හින්දා කියලා. ඒක කර්මය කිව්වහම ඒක දෙපැත්ත තියෙනවා. කුසල කර්මයි අකුසල කර්මයි සේරම දෙපැත්තම ඇති. ඊට වඩා අපිට මේක තව නුවණින් හොයන්න වෙනවා. දැන් මෙතෙන්දී දැන් ආර්ය දර්ශනයේට යද්දී අපිට හැමතිස්සෙම සමුදය තව එකක් මතක් කර ගන්න ඕන. ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්න කිව්වේ එළියෙන්ද තමන් තුලින්ද කියන එක. එතකොට තමන් තුලින්ම මේක බලන්න කියන තැනටත් එන්න වෙනවා. එහෙමනම් අපිට යන්න වෙනවා දැන් ওই කාකා ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? එතකොට සද්දයක් ඇහුණා. සද්දට අනුව කල්පනා කරන සෝතායතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්වයක් කියන එක දකින්න වෙනවා. එතකොට ඔය ආයතන දෙකෙන් එකක් හරි වැඩ කළේ නැත්නම් කාක්කෙක් උපදින්නේ නැහැ මේ මොහොතේ. අන්න අතන මේ මොහොතේ කියන එකේදී අර වර්තමාන ධර්මතාවයක් ගැනයි මේ විමසන්නේ. එතකොට වර්තමාන කපුට ඉපදුනේ සෝතායතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්වයක් තුලින්. සෝතායතනෙට පුළුවන් මොකද්ද? ශබ්දයක් දෙන්න. සබ්දයට අනුව කල්පනා කිරීම තුළ තමයි මන ආයතනෙන් තමයි අපිට මේ මොහොතේ මන් දැනුවත් වුණ කාක්කා හටගත්තේ මගේ මනසෙ. කියන්නේ මන ආයතනෙන් හදපු කාක්කෙක්ව නේද මේ දැනගත්තේ. එතකොට අන්න එතනට අපිට සිහිනවන තියන්න වෙනවා. කියන්නේ සෝතායතනෙන් සබ්දයක් කරන් දුන්නා මන ආයතනෙන් තමයි කාක්කෙක් නිර්මාණය කළේ. එතකොට ඔන්න ඔතනත් එක්ක අපිට ඔය බාහිරේ ඉන්නවා කියලා පිළිගත්තු කාක්කව හැදුන හැටි සමුදයක් හොයාගන්න වෙනවා. එතෙන්ට ගියොත් මේ ලක්ෂණ හතර විස්තර කරන්න පුළුවන්ද? මම හිතන්නේ දැන් එතෙන්දී අවිද්‍යාව නම් හොඳට පේනවා ඇති. දැන් මනසෙන් හදපු කාක්ක මනසෙන් දැනගෙන අපේ මෝඩකමටනේ එළියෙන් පිහිටෙව්වි. ඒ කියන්නේ ආයතන ගැන සිහිය නුවණ නැති නිසා නේද අපි බාහිර කපුටෙක් පිළිගත්තේ. ඒතකොට ඒ බාහිර කාක්ක එක්ක පැද්දේ අවිද්‍යාවෙන් කියන එක එතන පැහැදිලි. දැන් ඔතන ප්‍රශ්න කළේ මේකේ කර්මය කොහමද? ඔය ඉස්සෙල්ලා මහත්මයා අහපු එකටත් අදාළ කරලම මම මේකේ උත්තරේ දෙන්න. දැන් අවිද්‍යාවෙන් හටගත්තා කියලා දැක්කහම අනිත් ලක්ෂණ ටික දකින්නවද? කර්මයෙන් හටගත්තා කියලා දකින්නවද කියන තැනට යම්. දැන් මම මේ මෙතනින් එහාට ටිකක් සියුම් ධර්මතාවයක් කතා කරන්නේ. අපිට මේ ආයතන ක්‍රියාකාරීත්වය නුවණින් බලන්න වෙනවා. දැන් කනේ ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා කනයි ශබ්දයයි සෝත විඥානය. මනස ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා මන ධම්ම මනෝ විඥාන. දැන් අපිට පැහැදිලිනේ කන ශබ්දයක් උපද්දලා දෙනවා මිසක් කාක්කෙක් උපද්දලා දෙන ක්‍රියාව කරන්න බෑනේ. එහෙනම් කාක්කෙක් ඉපැද්දුවේ මනසෙන්. ඒ කියන්නේ මන ධම්ම මනෝ විඥාන ක්‍රියාකාරීත්වය මෙතන උනේ. ඒකට ධම්ම කියන එක අහලා ඇති මනසෙම නිර්මාණයක්. බාහිර තියෙන දෙයක් නෙවෙයි. මනෝ පුබ්බංගමා ධම්ම මනෝ සෙට්ටා මනෝමයා මනෝමය සිද්ධිය ධම්ම කියන්නේ. ඒතර මේ මනසට අරමුණු වන කාක්කා කියන රූපය එතකොට මනෝමය දෙයක්. මේ මොහොතේ. ඒතර මේ මොහොතේ මේ මනෝමය ධම්මතාවය උපදන්න හේතු උනේ මොනවද? දැන් ඒක බැලුවොත් පේනවා ඇහුණ සද්දේ උදව් වෙලා තියෙනවා. මොකද සද්දේ ගැන කල්පනා කරනකොට නිකාක්කසී උනේ. ඔය සද්ද ගැන කල්පනා කළේ නැත්නම් අපිට කාක්කෙක් නැවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ ගත්ත සද්ද සංඥාව උදව් වෙලා තියෙනවා. දැන් සද්ද සංඥාව විතරක් තිබුණාට මනසට කාක්කෙක් හදන්න පුළුවන්ද? එතකොට පේනවා දැන් කාක්කෙක්ව දැකලා නැති පොඩි ළමයෙකුට කාක්කෙක් උපදින්නේ නැහැ. එහෙනම් අපේ පෙර අසුරකුත් මෙතන උදව් වෙලා තියෙනවා. පෙර අසුර කියන්නේ අතීතේ අපි ආයතන පාවිච්චි කරද්දී ඉතුරු කරගත්තු නිමිති. ආයි කියන්න අතීතේ ආයතන පාවිච්චි කරද්දී අපි ඇත්ත ඇතියට දැකලා නෙමෙයි පාවිච්චි කළේ. ඒ නිසා අපිට නිමිති ඉතුරු වෙනවා. ඒතර ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු නිමිත්තක් උදව් කරගෙන දැන් කාක්කා කියන නිමිත්ත උදව් කරගෙන තමයි මේ මොහොතේ අපේ හිතේ කාක්කෙක් නැවුනේ. එතකොට ඒ කාක්කට අදාළ ලක්ෂණ ටික ඒ නිමිත්තේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කළු පාට මේ වගේ සයිස් එකේ මූමේ හොරෙන් කන ඕ ලක්ෂණ ටික ඔක්කොම ඒ නිමිත්තේ. ඒවත් එක්ක තමයි මේ දැන් මනස මේක හදලා දෙන්නේ. දැන් බලන්න ඒ නිමිත්ත තිබුණ නැත්නම් කාක්කෙක් උපදීද මේ මොහොතේ? උපදින්න බෑ කියන එක පැහැදිලි ඇති. එහෙනම් මේ නිමිත්තක් කියන්නේ පෙර කර්මයක් නේද? කර්මය හේතු වුණා නේද මේ රූපේ උපදින්න මේ මොහොතේ? දැන් අර කර්ම සමුදය කියන එක ටිකක් වෙනස් පැත්තකින් දකින්න පුළුවන් විදිහක් එතන තියෙනවා. පැහැදිලිද මේ කියපු එක? පැහැදිලි නැත්නම් තව අහන්න. තෙරුවන් සරණයි.
පැහැදිලිනවා මේ කොගල මහත්තයා. තෙරුවන් සරණයි. එතෙන්දී කොගලගේ මහත්තයා මේ දැන් ආයතනයන්ගේ පහළ වීමම පෙර කර්මය නිසා සිද්ධ වෙන කාරණයක් නේද කියන එක බලන එකත් සාධාරණයි නේද එතෙන්ට? තෙරුවන් සරණයි. ඔබතුමා කිව්වෙත් ඒකම තමයි.
ඔව් ඒක අපි දැන් බලන දේ අනුව. දැන් ආයතන කියනකොට අදහස් කරන්නේ මොනවද? අපේ සලායතන වෙන්න පුළුවන්. එතකොට ඒ ආයතනික තියනවා. දැන් අපි චක්කායතන කිව්වොත් ඒක දෙපැත්තක එකතුවක්. ඒ කියන්නේ මේ ඇසයි රූපයයි කියන එක චක්කායතනේ රූපායතනේ එකට කතා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් කනයි ශබ්දයයි එකට කතා කරන්න වෙන. ඒ කියන්නේ අජත්ත බහිද්ද එකට. එතකොට දැන් මෙතෙන්ටම දැම්මත් අපි ආපහු ඒ රූපස්කන්ධයමයි මේ කතා කරන්නේ. ඒ රූපස්කන්ධයේ මේ දකින්න දෙයක් තියෙනවා. උදේ දකින්න ඕන, වය දකින්න ඕන. එතකොට ඒ උදේ වය දැකීම තුලදී උදේ දකිනකොට මෙන්න මේ ඥාන පහ තියෙන්න ඕන එතන. ඒ තමන් දැකපු උදේයේ ওই ඥාන පහ තියනවාද කියලා බලන්න. අවිද්‍යාව තියනවාද, තණ්හාව තියනවාද, කර්මය තියනවාද, ආහාර තියනවාද? ඒ හතර තියනා නම් නිබ්බත්ති එකක් තියනවා. ඒ කියන්නේ ඥාන පහක් ඇති වෙන විදිහටයි අපි උදේ බැලුවේ. ඒ පහ නැත්නම්, ඒ කියන්නේ එකක් හරි අඩු වෙලා නම් තේරුම් ගන්න ඕන තවත් මේ බැලීම තව ටිකක් අපිට එහාට යන්න තියෙනවා. ඒකද තාම එහෙමනම් ලෝකෙට අයිති උදයක් බැලුවා මිසක් ලෝකෝත්තර දර්ශනයට අදාළ උදය නෙවෙයි, ප්‍රඥාවට පේන එක නෙවෙයි කියන තැනින් අපිට තව තව ඉස්සරහට හොයන්න වෙනවා. එතනින් පැහැදිලි ඇති මං හිතන්නේ. ආයතන වලටත් ඕක බලන්න ඕන. අපි මේ අජ්ජත් බහිද්ද බලනවා කියන්නේ ඇත්තටම ආයතන ටිකටම තමයි එන්නේ. ආයතනයක් කියන්නේ අජ්ජත් බහිද්ද දෙපැත්තක්. ඒතර එතනක් දකින්න තියෙන අපිට අවිද්‍යා සමුදය දකින්න තියෙන, කර්ම සමුදය දකින්න තියෙන, තණ්හා සමුදය දකින්න තියෙන, ආහාර සමුදය දකින්න තියෙන, ඒකේ උදය දකින්නවා. දෙරුවන් සරණයි.
දෙරුවන් සරණයි කොග්ගලක මහත්තයා, තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කාක්කගේ ඒ සම්බන්ධයෙන්ම. අපිට දැන් ස්වාමින් වහන්සේ පටිච්චසමුප්පාද විවරණ 13 දී උන්වහන්සේ මගින් මගටම දේශනා කළේ අපිට ගෝචර වෙන දුකකින් අවිද්‍යාව දක්වා අල්ලගන්න කියලා. එතකොට අපි මේ කාරණේදී, මේ කාක්කා කියන කාරණේදී අපි කොහොමද ජාති ජරා කියන තැනකින් අල්ලගන්නේ? එහෙම නැතුව දැන් අනාත්මය නේද අපි දැන් ඔබතුමා කියපු කාරණේදී පැහැදිලි වුණේ. මං වැරදි නම් ඒක නිවැරදි කරන්න කොගලි මහත්තයා. තේරුම් ගන්න.
ඔව්, මේ අනාත්මය කියන එක විතරක් නෙමෙයි ත්‍රිලක්ෂණයම තමයි. මොකද අනිත්‍ය දැක්කොත් තමයි දුක දකින්නේ, අනිත්‍යයි දුකයි දැක්කොත් තමයි අනාත්ම බව දකින්නේ. ඒ බුද්ධ දේශනා අනුව අපට මේ ත්‍රිලක්ෂණයම තමයි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට දැන් අනිත්‍ය කියන එක මේ දැන් කාක්කගේ උදාහරණේ ගත්තොත් අපි නිට්ටය කරගන්න බැරි, පිහිටවන්න බැරි කාක්කෙක් නිට්ටය කරගෙන තියෙනවා. ඔය එළියේ ඉන්න කාක්කවයි මේ දැනගත්තේ කියලා. බාහිරින් පිහිටෝල. ඒ පිහිටෝන ගතිය නිත්‍ය සංඥාව. එතකොට ඇත්ත තත්ත්වේ මේ මනසේ හදපු කාක්කව දැනගෙන ඒ නොදන්න කමටයි එළියේ කාක්කෙක් ඉපැද්දෙවි. එතකොට දැන් එතන එක පැත්තකේ අනිත්‍ය ලක්ෂණ. ඊළඟට දුක්ඛ ලක්ෂණේ පේනවා මේ සමුදය, මේ මෝඩකම හින්දයි කාක්කව ඉපැද්දුවේ, රූපයේ ඉපැද්දුවේ. එතකොට එතන දුක්ඛ ලක්ෂණේ පේනවා ඇති. මේ දුක්ඛ ලක්ෂණ එකක් තමයි මේ හේතුප්‍රත්‍ය මතයි බාහිර කාක්ක ගැන කතා කරන්න පුළුවන්. හේතුප්‍රත්‍යෙන් තොරව නෙවෙයි. අනිත් එක තමයි මෝඩ කමටයි ඒක උපද්දලා තියෙන්නේ. ඉතින් මෝඩ කමට දෙයක් ඉපැද්දුවා කියන්නේ මම අර කියන්නේ අර වතුරේ බල්ලෙක් ඉපැද්දුවා වතුරට ඉබිලා. ඉතින් මෝඩ කමට බල්ලෙක් උපද්දගෙන උවින්ද දුක් විඳිනවානේ. ඒ කියන්නේ පිහිටලා නැති දෙයක් පිහිටෝගෙන. එතකොට ඒක සංඛාර දුක්ඛ ලක්ෂණය විදිහට දකින්න පුළුවන්. සකස් කිරීම මත දුකක් උපද්දගෙන සංඛාර දුක්ඛය. එතකොට එතන දුක්ඛ ලක්ෂණය පේනවා. ඔය දෙක දකින්න කෙනාට ඉතින් අනාත්ම ලක්ෂණය පැහැදිලි. එහෙම නැතුව ඒක අනිත්‍යත්වයට එන විදිහක් නෙමෙයි මම නම් දන්නේ මේ දහමට අනුව. එතකොට මේ ත්‍රිලක්ෂණයම මෙතන දකින්න පුළුවන් නුවණින් දකිනකොට. හැබැයි ඒක දකින්න පුළුවන් වෙන්නේ මතක තියාගන්න අර ලක්ෂණ පහම දැකීම තුළ. විශේෂයෙන් අවිද්‍යාව මතයි ඕක උපන්නේ. රූපේ උපන්නේ අවිද්‍යාව මතයි කියන එක. එතකොට දැන් ඔබතුමා අහපු ජාති ලක්ෂණය මෙතන කියන්නේම මේ ජාතන් රූපං මේ කියලා කියවුනේ මේ රූපයේ ඉපදීම කියන එක. කියන තැන ජාතන් රූපම් පච්චුප්පන්න. ඒ වර්තමාන රූපය හට ගැනීම කියන තැන. ඒතර ජාති කියන එකට තේරුම ගන්න මේ රූපය හට ගැනීමමයි. ඒතර එතන අර අපිට පාලියේ එනවා ජාති කියන එක විස්තර කරද්දී කන්දානම් පාතු බව ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන් ලැබීම මේක තමයි ජාතිය කියන්නේ. ඒතර මේ ස්කන්ධයන්ගේ ඉපදීම ජාතිය. ඒතර රූපස්කන්ධයක් අපුටෙක් කියන රූපස්කන්ධයක් ඉපැද්දුවා නම් ඕක ජාතිය. මේ ජාතිපච්චා ජරා මරණ. මේ ඉපැද්දුවා නම් ජරා මරණ දුකත් ඉපතිලා. ජාතිය තියෙන කෙනාට ජරා මරණ තියෙනවා. ජාතිය යෙදුන් නැත්තම් කපුට කියන රූපය හටගත්තේ නැත්තම් ඒකට අදාළ ජරා මරණයක් කවදාවත් යෙදෙන්නේ නැහැ. ත්‍රිමස්මින් සති ඉදං හෝති, මස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයට යටත් මේක. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයට යටත්. මෙතන ඇත්තටම මේ පටිච්ච සමුප්පන්න කියන වචනේ යෙදෙන්නේ නැහැ මේ සූත්‍රෙදි. ඒක අපි නුවණින් තේරුම් ගන්න ඕන. මොකද රූප ගැන කියද්දි සංකතං පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන කරුණ ටික පොදුයි. ඒකට ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක මෙතනක් තියෙනවා නම රූපයකට. ඒතර ඒ අවිද්‍යාව මත ඉතුරු ටිකත් යෙදෙනවාමයි. ඒතර අනිත් ලක්ෂණ ටික එහෙම අඳුරගන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මයා බොහෝමත්ම පිං.
තෙරුවන් සරණයි සර්. දැන් අරමුණක් අපි ගත්තොත් මනසට එන අරමුණක් සම්බන්ධයෙන් එතකොට ගොඩක් වෙලාවට අපි දර්ශනා කරනකොට මේක අවිද්‍යාව නිසා තණ්හාවත් ගන්න පුළුවන්. එතනදී එතකොට අපි ආහාර කර්මය අපිට හිතන්න පුළුවන්. එතකොට ආහාර සම්බන්ධයෙන් ඇත්තම ගන්නවා නම් දැන් ඒක දැන් මෙච්චර කල් දැන් විදර්ශනා කරනකොට දැන් මේ 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 ඥාන පහ තියෙනවාද කියලා අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ධර්මාරම්මණයක් සම්බන්ධයෙන් අපි උදේවයි දකින්න වෙලාවක අර දකින්නකොට මේකනේ උදේ මේක සමුදය වෙන්න හේතු මේ මනෝ සංචේතනා කියන එක දකි කියන්නේ ඒක මානසිකාරයට එනවස. එතකොට ඒක එහිම ධම්මාරම්මණය සම්බන්ධයෙන් ඒක එහෙමද වෙන්න ඕනේ කොහොමද? එතකොට එතන ඒතර ආහාර අර ප්‍රත්‍ය
දැන් මෙතෙන්දී කපුට කියන එක ධම්මාරම්මණයක්ද රූපාරම්මණයක්ද?
ධම්මාරම්මණය
කපුටා කියලා එන වචනයද ධම්මාරම්මණය නේ.
අපි දැනගන්න එක දැන් රද්දය ඇහෙනකොට අන්න කපුටෙක් කෑ ගහනවා කියලා දැනගන්නවනේ.
ඒක
ඊයින පුත
එතන ධම්මාරම්මණය
නෑ අපි පටන් ගන්නේ රූපාරම්මණය.
රූපාරම්මණයෙන් තමයි පටන් ගන්න. ඒක තමයි ශබ්දයක්.
රූපයේ සමුදය දැකීම තුල තමයි ওই ධම්මාරම්මණයක් අපේ මෝඩකමට රූපයක් කරගත්තනේ. හිතට අරමුණු වුණ එක ආයතන මුලාව නිසා බාහිර රූපයක් කියලා බාරගත්තනේ. අර වතුරේ බල්ලෙක් බාරගත්තා වගේ තමයි වතුරට එබෙන බල්ලා. ඒක ඇත්ත තත්ත්වේ මන ධම්ම වුණාට අපිට උතන සිහිය නවන නැහැ. සිහිය නවන නැති නිසා අපි අහුවිලා තියෙන්නේ සතර මහා ධාතු රූපයට. එළියේ තියෙන රූපයට. බාහිරෙන් පනවපු රූපයට. ඒකට ඒ රූපයේ ඇත්ත දකින්න විදිහ තමයි රූපයේ උදය දකින්න. උදය දකිනකොට එන නවනක් තමයි අවිද්‍යාව මතයි හටගත්තේ කියන තැන. එතකොට මේක දැන් මෙහෙම බලනකොට මේ ධම්මානුපස්සනාව කියලා හිතෙයි. ඒ වුණාට මේ තාම කරන්නේ අපි රූපයට අහු වෙන ඒ කෙලෙස් කඩන්න රූපය පිරිසිඳ දැකීම මේ කරන්නේ. මේ රූපය හටගත්තේ කොහොමද කියලායි මේ බලන්නේ. රූපය හට ගැනීම දකිනකොට සමුදය හොයාගන්නකොට තමයි අවිද්‍යාව සමුදයෙන් මේ රූප සමුදේ උනේ කියන ධර්මතාවය තේන්නේ. ඒ අවිද්‍යා සමුදය තුලයි යමේ මනසට අරමුණු වුණු එකක් නේ මෝඩකමට එළියේ රූපයක් කලේ කියන නුවණ එන්නේ. පැහැදිලිද?
එහෙමයි දැන් ඒක අර දැන් ධම්මාරම්මණයක් දැන් ඉස්සලා ඒක රූපයකින් හටගෙන ඊට පස්සේ ඒක අපේ මන ධම්ම මන විඥාණය කියන්නේ මේ එහෙම සමුදයෙන් තමයි හැදුණි කියන එක හිතනවා. නමුත් මම කිව්වේ දැන් ඒක මනසට යම් අරමුණක් ධම්මාරම්මණයක් එහෙම කෙලින්ම කියන්නේ අපි දැන් භාවනාවක හෝ එහෙම එනකොට එන සිතුවිල්ලක් සම්බන්ධයෙන් එතකොට ඒකේ උදේවය දක්ින
කියන්න බලන්න එක උදාහරණයක් කියන්න මොකද්ද සිතුවිල්ල මොකද්ද මතක් වුනේ
දැන් අපි භාවනාව කෙරෙනකොට දැන් අපි එහෙම දැන් අපේ ආනාපානසති භාවනාවේ අපි හුස්ම ගැනීම වගේ සිතුවිල්ලක් හරි එහෙම හිතමු දැන් එහෙම එහෙම සිතු
දැන් හුස්මේ අවධානය තියාගෙන ඉන්නකොට හිතපු ගමන් මොනවා හරි මතක් වෙනවනේ ගෙදර ගැන මතක් වෙනවා ළමයි ගැන මතක් වෙනවා කන්න ලැබෙයිද කියලා මතක් වෙනවා වේලාව කීයද කියලා මතක් වෙනවා මම එක එක ඒවා ඔළුවට එනවා නේද
එහෙමයි ඔව්
එතකොට ඒක සිතුවිල්ලක් නේ සිතුවිල්ල වුණාට අපි එකපාරට දකින්නේ සිතුවිල්ලක් කියලාද එළියේ දෙයක් කියලාද අපේ සසරේ පුරුද්ද තියෙන්නේ එළියේ දෙයකට අපිව ගැට ගහනවා නේද
ඔව්
අන්න ඒ කෙලෙස් අපේ බලවත් ඇත්ත තත්ත්වේ ධම්ම තමයි මේ ස්පියාගෙන ඉන්නකොට හිතට මතක් වුණ එක ඒ වුණාට අපි එතනින්ද නැවතිලා තියෙන්නේ නෑ දරුවා මතක් වෙනකොට ඒ අරහෙ ඉන්න රූපයක් සිහි කරගෙන තියෙන්නේ ගෙදර මතක් වෙනකොට අරහෙ තියෙන රූපයක් කාර් එක මතක් වෙනකොට එළියේ තියෙන රූපයක් ඔකට අහුවෙලා ඒකයි මේ අපි ධම්මානුපස්සනාව වඩනවා කිව්වට ඕකට යන්න ලේසි නෑ ඊට කලින් මේ රූප ලෝකේ කෙලෙස් ටික හොඳට කඩන්න තියෙනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කායනුපස්සනාවක් වදාරලා තියෙන්නේ. ඒක ඉස්සෙල්ලා තියෙන්නෙත් ඒකයි. අපි අපිට හිතාගත්තට ප්‍රශ්නයක් නෑ. ඔක ධම්මානුපස්සනාව හරි මොකක් හරි ඕන නමක් දාගන්න. හැබැයි මතක තියාගන්න ඉස්සෙල්ලා රූපයේ පිරිසිඳ දකින්න ඕන. තර අපි එතෙන්දි පෙන්වන්න ඕන ඔය මේ මොහොතේ දැනගත්තේ එළිය තියෙන රූපෙ නෙමෙයි හිතෙන් හදපු රූපෙ කියන තැනට සියනවන ගේන්න වෙනවා ඒක නැති කමටයි අපි ලෝකෙට අහුවෙන්නේ මූලිකව මේ කාම ලෝකේ හැටි එහෙමයි කෙලස් මට්ටම ඒක අපි අමතක කරන්න හොඳ නැහැ අපි තාම මේ අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකේ ඒ කෙලස් හරි බලවත් ඒ ඕගයට සැඩපහරට අහුවෙලා අපි ඉන්නේ ඔච්චර නෑ නෑ කිව්වත් ඒක තමයි ඉන්නේ. හිතක් ඇති වෙනකොටම හීනෙන් දැක්කත් එළිය දෙයක් තමයි දෙහි කරගෙන ඉන්නේ. ඒක ඕක අපේ ස්වභාවය. ඒක තේරුම් ගන්න ඕන. එතකොට අපි ඉස්සෙල්ලා අන්න ඒ රූපේ හටගත්තේ කොහොමද කියනකොට අපිට පෙන්වන්න දක්ෂ වුණා. මේ අවිද්‍යාව නිසානේ. මේ හිතෙන් හදපු එක හිතෙන් හදුවා කියලා නොදන්න කම නිසානේ මේ එළියෙන් බාරගත්තේ. කියන එක අය අය මතක් කරලා දෙන්න වෙනවා. එතකොට අර කෙලෙස් දුර්වල වෙනවා. ඒ සඳහා තමයි මේ කායනුපස්සනාව දීලා තියෙන්නේ. සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. ඒත් අපි සමුදය පෙන්නකොට පේනවා මේ හිතේ ඇති වුණ සිතුවිල්ලක් නැත්තම් ධම්මාරම්මණයක් මනසෙන් දැනගෙන අපේ මෝඩකමට සතර මහා ධාතු රූපයක් කරලා කියන තැනට අපිට සිහිනවන පිහිටන්න වෙනවා. පැහැදිලිද?
පැහැදිලි. පැහැදිලි. සිරන්සන්.
සිරන්සන්. තව ගැටලු තියනවාද මං දැන් මේ ධර්මතාවියත් එක්ක බලනකොට තේයි මේ ආර්ය දර්ශනය කියන්නේ කොච්චර ගැඹුරු තැනක්ද කියලා. දැන් විශේෂයෙන් අපි දැන් එතන තව ගැඹුරු තැනක් පැහැදිලි කළොත් අපිට එළියේ කපුට ඉන්නවා කියන එක එකමත්තමක්. එතන පැහැදිලි වෙන්න ඕන ඔන්න ඔය දැන් කියපු ලක්ෂණ පහම Taman දකින්න දක්ෂ වෙන්න ඕන. මොනවාද අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර, ඒ හතර දැක්කොත් පස්වෙනි එකත් ඇවිල්ලා නිනිප්පති කියන එක. එතට ඒ ටික මං හිතන්නේ එළියේ ඉන්න කපුටට නම් බලන්න පුළුවන් ඇති. බයි තව බලන්න අමාරු තැනක් තියෙනවා. ඒක තමයි මේ ශබ්ද රූපය කියන තැන. කනයි ශබ්දයයි සෝත විඥානයයි ඊළඟට තමයි මනයි ධම්මයි මනෝ විඥානයයි යන්නේ. දැන් කන කියන එකත් රූපයක් නේ ශබ්දය කියන එකත් රූපයක් නේ. ඒත් එතෙන්ට මේ ධර්මතා පොදු නැද්ද කියන තැනටත් යන්න වෙනවා. ඒකට අපිට පුළුවන් ද මේ කන කියන එකත් ඉපදුන හැටි උදේ දකින්න, ශබ්දය කියන එකත් ඉපදුන හැටි උදේ දකින්න, මේකත් Taman තුලින්ම. බාහිරෙන් හොයන එක බුදුදහම නෙවෙයි, ඒක ලෝකෙට අයිති එක. ඒක බාහිරෙන් නම් කියන්න පුළුවන් අර මොකද්ද ಜಾති දෙකක් එකට ගැටුණා, ඒ හින්දා සද්ද ඉපදුණා. හැබැයි ඒ උපදින සද්ද ඔක්කොම අපේ ලෝකෙට තියනවාද? නැහැ. අපි සද්ද තියනවා කියලා අපි දැනගත්තේ කොහොමද? අපේ ලෝකෙට ඒක ආවේ කොහොමද කියන තැන හොයන්න වෙනවා. එතන පුළුවන් ද තේරුම් ගන්න? මේ ධර්මතාවය මේකටත් දාන්න පුළුවන්. එළියේ ශබ්දයක් කාර් කාක්කා කෑ ගහන ශබ්දේ අපේ කනට ඇහුණා කියන තැනනේ අපි පටන් ගන්නකොට ඉන්නේ. දැන් හැබැයි කෑ ගහපු කාක්කට පිටින්න බැරි වෙනවා. මනසෙන් හිතපු කාක්කනේ අපි මනසෙන් දැනගත්තේ. ඒ ශබ්දය ඇහුණාට පස්සේනේ කාක්කෙක්ව හදලා තියෙන්නේ. සෝතායතනේ නියුද්ධ වුණාටත් පස්සේනේ මන ආයතනේ වැඩ කළේ. එහෙනම් පස්සේ හදපු කාක්කා කෑ ගහපු ශබ්දේ වෙන්න බෑ අපිට ඇහුණේ. එතකොට හිතන එක්තරා මුලාවක් අහු වෙනවා. එහෙනම් මේ අපි හිතපු කාක්කෙක්ගේ සම්බන්ධයක් නම් නෑ ওই සද්දේට. මොකද සද්දේ ඉස්සෙල්ලා ඇහුනේ. සද්දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඒ කාක්කෙක් නෑ. එහෙනම් ඒ පස්සේම වුණ කාක්කා කෑ ගහපු සද්දේ වෙන්න බෑ ඉස්සෙල්ලා ඇහුනේ. කියන තැනින් එක්තරා නුවණක් ගන්න වෙනවා. එහෙනම් කොහෙන්ද ওই සද්දේ? ওই සද්ද එළියෙන් ආවා කියලා දැනගත්තේ කොහොමද කියන තැනත් ඊළඟට හොයන්න වෙනවා. බාහිර සද්දයක් නේ මේ කණේ ඇවිල්ලා වැදුනේ කියන එක දැනගත්තේ කොහොමද කියන එකත් දැන් නුවණින් හොයන්න වෙනවා. ඒ පුළුවන් ද කාට හරි පැහැදිලි කරන්න?
තෙරුවන් සරණයි කොගලගේ මහත්මයා. එතනදී අර අටලොස් ධාතුවම මෙනෙහි කිරීම තුලින් ඒ ගැටලුව විසඳනවද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් අහන්න කැමතියි තෙරුවන් සරණයි.
ඒක මෙනෙහි කිරීම තුල ඉතින් විසඳුණාද කියන එක තමයි මටත් අහන්න තියෙන්නේ. දැන් එළියේ තියෙන ධාතුව ගැටිලා සද්දේ උපදිනවා කියන තැනට ගියොත් මෙතන මට නම් තේින්නේ ගැට නැහැ. යම් කිසි සමුදයක් දකිනවා. හැබැයි මේ කියන අවිද්‍යා පැත්ත ඉන්නෙත් නැහැ. අනිත් ඒවා එනවාද මන් දන්නේ නැහැ. කර්ම පැත්ත, තණ්හා පැත්ත, ආහාර පැත්ත නම් යන්තම් ගලප ගන්න පුළුවන් වෙයි. එළිය රූප ආහාර නිසා හටගත්ත ඉවේ වගටුණා කියලා. හැබැයි ඒකත් Taman තුලින් නෙමෙයි මේ බාහිරෙන් හෙව්වේ කියන තැනත් එක්ක මේ දහමට නොගැලපීමක් තියනවා නේද කියන පැත්ත මතුවෙයි. එතකොට දැන් අපිට හොයන්න වෙනවා එහෙනම් බාහිර සද්දයක් කියලා දැනගත්තේ කොහොමද? ඊළඟට මේ අභ්‍යන්තර කන පිළිබඳවත් ඔය විදිහටම හොයන්න වෙනවා. දැන් අපිට දැන් මේ ටික අර ඉස්සෙල්ලා කියපු ටික විදර්ශනා කරනකොට කපුට බාහිර නෙවෙයි හිත ඇතුලේ කියන තැනට සිහිය නුවණ තියාගන්න පුළුවන් වෙයි. එහෙමනම් ඔය සද්දේ කවදාවත් එළියේ තිබුණ කපුටෙක් ගහපු සද්දේ වෙන්න බෑ. මොකද කපුට හිතෙන් හදලා නෙලියෙන් තිබ්බේ. ඒ කියන්නේ මේක නිකන් අන්න දැන් බල්ලා වතුරට එබිලා වල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. ඊළඟට ඌ බුරනකොට ඌට දෝංකාරය ඇහිලා ඌ හිතනවා අර ඉන්න බල්ලා තමයි බුරන්නේ කියලා. දැන් අපිට පේනවා ඌ කොච්චර මෝඩකමකද ඉන්නේ කියලා. බල්ලෙකුත් පනවගෙන ඒ බල්ලා නිසා හින්දා සද්දෙකුත් පනෝගෙන. දැන් අර බල්ලෙක් පනෝගත්තා කියලා දකින්නකොට එතකොට ඔය ඇහුණ සද්දෙ අඩු ගානේ බල්ලගෙන් ආපු සද්දෙ නෙවෙයි කියලාවත් නුවණක් එනවනේ. ඒ වගේ අපිට ඔය ආපු සද්දෙ අපි හිතපු කාක්කගෙන් ආපු සද්දයක් නම් වෙන්න බෑ කියලා පොඩි නුවණක් එනවා. ඒ නුවණ ආවටමදි දැන් සද්දෙ එළියෙන් ආවා කියන තැනට අපි යහුවෙලානේ, බාහිරයට අහුවෙලානේ. රාජ්‍යත්ව බහිද්ද වෙන් වෙලානේ තාම මම ඉන්නවනේ. කොහොමද මෙතන බේරගන්නේ? මෙතන පැහැදිලි කරන්නේ අර අතලොස් ධාතුවෙන් කියන්න ගියත් ඔය ප්‍රශ්නෙට උත්තරේ එනවද? පුළුවන් නම් පැහැදිලි කරන්න බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් අර ඒ විදිහටම දැන් අර එලියෙන් දැන් සද්දේ ඇහිලා තමයි ඇහුණට පස්සේ තමයි දැනගන්නේ අන්න පල්ලෙක් බිරුවා කියන වගේ හැඟීම. ඒ කියන්නේ එතකොට අපි හරියට ඒක පොඩ්ඩක් නුවණින් කල්පනා කරනකොට අර ඒ අවබෝධ මට්ටම මේක අපිට ඇහිලා ඇහුණට පස්සේ මේක මොකක් මේ බල්ලෙක් කපුටෙක් නෙවෙයි බල්ලෙක් කිය බිරුවේ කියන වගේ ඒ අවබෝධ මට්ටමත් එක්කම තේරුම් ගන්න පුළුවන් නේද? මේ අන්න එතෙන්දි මේ ඇහිච්ච දෙයකුත් ඒ කියන්නේ ඇහිච්ච මමත් ඇහිච්ච දෙයක් කියන වගේ බෙදීමක් අවිද්‍යාව නිසා වුණා නේද කියන වගේ තත්වයකට අපිට ගේ ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ දැන් මොකද අපේ සාමාන්‍ය හැඟීම තියෙන මට එළියේ තියෙන බල්ලා බුරුණ ඇහුණා. එළියේ ඉන්න බල්ලා බුරුණ ඇහුණා. ඒකට අහන කෙනෙකුත් හිටියේ ඇහෙන දෙයක් තිබ්බා. එතකොට ඒ බෙදීම අර විදියට දකිනකොට මෙහෙම බෙදීමක් වුණේ කොහොමද කියන වගේ විමසීමක් අපි තුල ඇති වෙනවනේ. මං හිතුවා ඒ එතනින් අපිට අර පොඩ්ඩක් අර මේ මෙහෙම දෙකක් අවිද්‍යාවෙන් බෙදෙනවා කියන හැඟීම අපිට දකින්න පුළුවන් කියලා. මං දන්නේ ඒක පැහැදිලිවද කියලා. තෙරුවන් සරණයි.
ඔව් ඔව් ටිකක් පැහැදිලි. හැබැයි තාම ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුර නැහැ. දැන් ප්‍රශ්නේ තමයි බල්ලගේ එක ගත්තොත් දැන් බල්ලා කියන එක හිතෙන් හදලා එළියෙන් තිබ්බේ. දැන් අපි කපුටගේ උදාහරණයක් ගත්තොත් කපුටා හිතෙන් හදලා එළියෙන් තිබ්බේ. එතකොට අපිට දැන් කපුටවවත් බල්ලවවත් පිටවන්න බැරි වෙනවා එතන විදර්ශනය කරනකොට. දැන් මගේ ප්‍රශ්නේ තමයි සද්දේ ආවේ කොහෙන්ද? සද්දේ බාහිරේ කියලා හිතුනේ ඇයි? ශබ්දය කියන රූපේ සමුදය මොකද්ද? තව විදියට කිව්වොත්. ශබ්දේ ඉපදුනේ කොහොමද කියන එක. අපි දැනගත්තානේ එළියෙන් ශබ්දයක් ආවා කියලා ඒක ආවේ කොහොමද? කියන තැනත් අපිට හොයන්න වෙනව නේද? ඒ ශබ්දය කියන එකත් රූපයක් නම් අර ලක්ෂණ ටිකම ඒකෙත් අපිට දකින්න වෙනව නේද? දැන් කණයි ශබ්දේ ඊ රූපස්කන්ධයට නෙවෙටින්නේ. ඒ රූපස්කන්ධේ දැන් මේ සූත්‍රයේ කියපු විදිහට ජාතන් රූපම් පච්චුප්පන්න. පච්චුප්පන්න රූපේ හටගත්ත බව දකින්න තියෙනවා. උදය දකින්න තියෙනවා. ඒක හටගත්තේ කොහොමද? දැන් අපි අර අනිත් රූපෙන් දැන් මිදිලා කියලා හිතන්නකො ටිකක් විදර්ශනා කරලා කපුටෙක් පිටවන්නෙත් නැහැ, බල්ලෙක් පිටවන්නෙත් නැහැ. අපි දැන් අහුවෙලා තියෙනවා ඒ උනාට මේ සද්දයක් ඇවිල්ලානේ. අර දෙක පිහිටන්නේ නැහැ කියනකොට ඒ වට අදාළ සතර මහා ධාතු එළියේ පිහිටවන්නේ නැහනේ. මේ වතුරේ බල්ලට අදාළ සතර මහා ධාතුවක් එතන පිහිටන්නේ නැහනේ බල්ලෙක් මේ මෝඩකමට ඉපැද්දුවා කියලා දැක්කහම. ඒ වගේම අපි කපුටට අදාළ සතර මහා ධාතුවත් එළියේ පිහිටන්නේ නැහැ. දැන් හැබැයි තාම ඉන්නවා අපිට සද්දයක් ඇහුණා, සද්ද ඇහුණා කනකුත් තියෙනවා. ඒ කියන්නේ හටගත්තා තියෙනවා කියන්නේ මේ දිගට තියෙනා නෙමෙයි. ඒ මොහොතට ඇතිලා නැති වුණා මෙහෙම සිද්ධි දෙකක් තිබුණානේ කණයි ශබ්දෙයි කියලා. ඒ දෙක ගැන මොකද කියන්නේ? ඒවා රූප නෙමෙයිද? ඒවා හටගත්තු ඒවා නෙමෙයිද? ඒවා යුදේ කියන මේ 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 ලක්ෂණ පහ නැද්ද?
ඔව් ඒවා නේද ඒ කියන්නේ ඒවා හටගත් භාවය නේද ඊළඟට මතුවෙන්නේ? ඒවත් හටගත් ඒවත්ම පනවා එකන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් බවක් නේද හැඟෙන්නේ?
අන්න ඒක ඇයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කිවි? එලියෙන් શબ્දයක් ආවා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන්නේ ඇයි?
ඉතින් එතෙන්දි ඒක අපි ඒ විදිහට දැන් අපිට ඒ කියන්නේ අර අපේ පුරුද්ද තියෙන්නේම එහෙම පැනවීමක් කරන කිරීමක් මේ කියන්නේ පැනවීමක් හැමතිස්සෙම નિરાයසෙම සිදු වෙනවනේ. මේ
ඕනිකායයෙන් සිදුවෙන අපරුද්දට සිදුවෙනවා ඔකට තමයි කාමෝගේ කියන්නේ. දැන් ඒකේ ඇත්ත මොකද්ද? දැන් අවිද්‍යාවෙන් ඒකනම් ඇත්තකුත් තියෙන්නේ නැහැ.
ඔව් අවිත්තකින් කියන්නේ එතන අවිද්‍යාව පිළිහෙන්නේ නැත්තම් ඉතින් උතන ඇසීම් මාත්‍රයක් විතරයි නේද එතකොට?
ඔව් උත්තරේ නම් ආවා අර එළියෙන් ආපු සද්දේ කියන එකට මොකද වුනේ? ඇයි ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන්නේ? සද්දයක් ආවේ නැද්ද එළියෙන්?
ඉතින් එළියෙන් සද්දයක් ආව නම් අහපු කෙනෙකුත් හිටියානේ.
ඔව් ඒ දෙන්නා වුණානේ. දැන් මං අහන්නේ ඒකෙන් මිදෙන්න දැන් අවිද්‍යාව කියන වචනේ දැම්මට බෑ. මොකද්ද අවිද්‍යාව? මොකද්ද රැවටීම? මොකද්ද මුලාව?
එතන සර් එතකොට අර පෙර ඒ සම්බන්ධව අපි නිමිත්තක් අරන් තිබිලා තියෙනව නේද සර්? ඒ නිසායි අර අහවල් සතාගේ සබ්දය කියලා අර එහිම අපි අවිද්‍යාවෙන් ගන්නෙ.
ඔව් දැන් සතා කියන එක දැන් පිහිටන්නේ නැහැ. අපි දර්ශනා කරලා එකෙන් මිදුණා. දැන් මගේ ප්‍රශ්නේ තමයි සතෙක් නැති සද්දයක් තියෙනවනේ දැන්. කනට ඇහෙන සද්දයක් තිබුණානේ නේද? ඒ සද්දේ බහිද්ද නම් ඒකටත් ඔය ධර්මතාවයෙන්ම පොදු වෙන්න ඕන නේද? බහිද්ද රූපයන්නේ. ඒකට සද්දේ කියන එක සතාව නෙවෙයි දැන් කතා කරන්නේ. සද්දේ කියන එක. එහෙම නැත්නම් අපේ පැත්තේ තියෙන කන. අජ්ජත් කන. බහිද්ද සද්දේ. ඒ දෙකත් කනත් රූපයක්, ශබ්දයක් රූපයක්. රූපස්කන්ධයට වැටෙනවා. මේ රූපස්කන්ධේ මේ සූත්‍රය තියෙනවා නේ එකේ. වර්තමානයේ මේ රූපේ හටගත්තේ කොහොමද කියලා බලන්න ඕන කියලා. ඒතර ඒක දැන් අනේ.
එතකොටස අපි දැන් එතනදී විදර්ශනා කරනකොට අපි දැන් එතන මොකක් හෝ ඇසීමක් තිබුණා තියෙනවා. නමුත් ඒක සීම සංයම් ශබ්ද සංඥාවක්. ඒක මනස තමයි, මන ධම්ම මනෝවිඥාණයෙන් තමයි අපිට මේ හදලා දෙන්නේ. මේ හවල් ලෙක්කිනාගේ ශබ්දය හෝ ඒකට විස්තරetව දෙන්නේ කියන එක නේද සර්? එතන
එතකොට හවල් ලෙක්කිනා මනසෙන් හදන්නේ කියන එක දැක්කා. කපුටව හැදුවේ මනසෙන්, බල්ලව හැදුවේ මනසෙන්. එතකොට ඒ වැරද්ද දැක්කහන් කපුට හදන්නෙත් නෑ, බල්ලා හදන්නෙත් නෑ. මං අහන්නේ සද්දේ හැදුවේ කවුද කියලා.
ඒක පටිච්ච
සම්පන්නයි කියලා ගන්න බැරි නිසා අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් නාම රූප දක්වාවිල්ලා.
ඔය ඉතින් අපි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියනකොට අවිද්‍යාව මොකද්ද, මේ මෝඩකම මුලාව මොකද්ද කියලා කියන්නේ බෑ. නිකම්ම වචන කිව්වට හරියන්නේ
නෑ. අපි එතකොට මේ අන්තර බහිද්ද අජ්ජත් කියලා එහෙම පනවගත්තු එකක් නිසා කියලා එහෙම ගන්න බැරිද සර් එතකොට?
ඔව් මං අහන්නේ දැන් අපිට පැනවිලා තියෙනවානේ සද්දෙයි කණයි කියලා පැනවිලා තියෙනවානේ. එතන මොකද්ද තියෙන අවිද්‍යාව? දැන් ඉස්සෙල්ල කපුටණෙන් හරියටම කිව්වනේ අවිද්‍යාව. මේ මනසේ හදපු එක මෝඩකමට එළිය තිබ්බා. ඒ මෝඩකමනේ අවිද්‍යාව. දැන් මෙතන මෝඩකම මොකද්ද? සද්දෙ පනවපු එකේ මෝඩකම මොකද්ද? කණක් පනවපු එකේ මෝඩකම මොකද්ද? ඒක මං අහන්නේ. ඒකට තව වචනයක් කිව්වට හරියන්නේ නැහැ. අවිද්‍යාව හරි මෝඩකම හරි නෙමෙයි. මොකද්ද මෝඩකම? ඔතනද වැරදුනේ?
එතන කොගලගේ මහත්මයා අර මජ්ජි සූත්‍රයට අනුව බාහිර ඒකාන්තයක්, අභ්‍යන්තර ඒකාන්තයක්, ස්පර්ශය මජ්ජි කියන තැනින් අපිට යන්න බැරිද?
හරියට හරි. දැන් මං කියන්නේ තාම අපි අන්ත දෙකට අහු වෙලා නැදත් ඇවරිලා. ඕකේ ඕකේ මිදෙන්න නම් තව ටිකක් ඕකේ මේ සමුදය හොයන්න වෙනව නේද? අජ්ජත් කන කියනකොට අජ්ජත්ට අහු වෙලා, බහිද්ද සද්ද කියනකොට බහිද්දට අහු වෙලා, ඕක දැනගත්තු විඥාණයටත් අහු වෙලා නේද? අජ්ජත් ඒකාන්තයක්, බහිද්දේ තවාන්තයක්, විඥාණය මජ්ජේ. ඕ තුනටම අහු වෙලා අනිත් ඒ තාම ලෝකෙට අයිති. අපි එක මට්ටමකින් මිදුණා. කපුටෙක් පැනෙව්වේ නැහැ, බල්ලෙක් පැනෙව්වේ නැහැ වගේ ඒ මට්ටමේ මෙදුනා. ඒකත් ලොකු දෙයක්. දැන් මං කියන්නේ ප්‍රවත් මට්ටමක් තියෙනවා මෙතනින් යන. මේක මේ ටිකෙන් ටික ගැඹුරට යනවා කියන්නේ ඒකයි. මේ මොහොතේ ගැඹුරට.
තනදීස හිමත් දැනගන්න අපි අර ස්පර්ශය එතන ඇත්තටම එතන ස්පර්ශයක සිදු
ඒකනේ. ඔව් එක එක වචන එනවා. දැන් ස්පර්ශයට අහු වෙලා
එතනදී
කනයි ශබ්දයි සෝත විඥානයි කියන ස්පර්ශයට අහු වෙලානේ. දැන් මං අහන්නේ ඒකට අහු වුණේ කොහොමද? ඒකත් අවිද්‍යාවෙන්ද කියන එක මේ අහන්නේ. අවිද්‍යාවෙන් කියලා කියනවා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? නෑ අවිද්‍යාවෙන් කියලා කටපාඩම් කළාට බෑනේ. අපි Taman තේරුම් ගන්න ඕන මොකක් නිසාද අවිද්‍යාවෙන් ওই තුන හටගත්තා කියන්නේ. කනායි සද්දේ සෝත විඥානේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනවා නම් ඇයි අවිද්‍යාව කියන්නේ? දැන් ඉස්සෙල්ලා අර කපුට එළියේ ඉන්න කපුට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වහන් අපි කිව්වනේ මේ මනසේ අදපු එක මෝඩකමටයි එළියේ තිබ්බේ. අන්න ඒ වගේ නිකන් දැනෙන දැක්මකට එන්න වෙනවා.
එතනදී එතන යම් දැනීම මාත්‍රයක් ඒ සලායතනය ඒ ආයතනය ඔස්සේ සිදු වුණානි. ඒ දැනීම් ස්වභාවයක් යම් කිසි එතකොට
සමාවෙන් එතෙන්දී මෙහෙම හිතුවොත් දැන් මෙතන මට කයක් ඇත මේ කියන්නේ ඒ වගේ මේ කයක් ඇත ශබ්දයක් ඇත අන්න ඒ වගේ හැඟීමක් ඒ කියන්නේ මූලික සංස්කාර ස්වභාවයක් තියෙන හින්දාද ඒ කියන්නේ දැන් මට කයක් ඇත කියලා හැඟීමක් ගත්තමනේ මට මේ කනක් තියෙනවා වගේ
ඕක තව ටිකක් භාවනා කරලා කියනවා මම නොවු කනක් ඇත මම නොවු ශබ්දයක් ඇත මම මගේ මේ ආත්මේ නොවු
ඒක ඉතින් ඒකේ පස්සේ පිටිපස්සෙන් හැංගිලා තියෙනවනේ අනිත් පැත්තේ
ඇයි ඒ හැංගිලා තියෙන එක තමයි මං අහන්නේ කොහොමද කද්ද එතන තියෙන අවිද්‍යාව
ඒක පෙර ඇසුරෙන් ආපු ශබ්ද රූපයක්ද මහත්මයා ඒ නිසා ඒක ශබ්දයක් වශයෙන් මුලාවෙන් ගන්නවද පෙර ඇසුරකින්
එහෙම එකකුත් තියනවා. දැන් ඇයි පෙර ඇසුරෙන් කියන්නේ? සද්දේ එහෙනම් මේ ගියහපු සද්දයක්ද දැන් ඇහුනේ කියලා හිතනවද?
නෑ සද්දේ ඒ කියන්නේ සද්දේ කියලා ඝන සංඥාවක් ගැනීමක් තියෙනවා අපේ කොහොමද?
අපි සද්දේ වර්තමාන සද්දයක් කියලා මනි ගන්නෙ නේද? පෙර ඇසුරකින් ආපු එකක් කියලා ගන්නෑ. මේ මොහොතේ සද්දේ ඇහුණා කියලා නේ ගන්නෙ. එතන තව ටිකක් හිතුවොත් එයි දැන් වර්තමානෙටත් අහු වෙලා කියලා. වර්තමාන සද්දේ ඔබ තව ටිකකින් අතීතයි. වර්තමානයේ තිබුණත් අතීතයට අහු වෙනවා.
ඇත්තෙන්ම කාලය හා අවකාශය පැනවීම සම්බන්ධද?
ඔව් පැහැදිලිවම ඔය දෙක පනෝලා ඉවරයි. සද්දේ ගැන කතා කරනකොටයි කන ගැන කතා කරනකොටයි. දැන් එතන දැන් කොහෙන්ද වචන ටික කියනවා? දැන් අතන පස්සේට අහු වෙලා, විද්‍යාවට අහු වෙලා, පනෝගෙන කියන්නේ දැන් අර ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ ඔතනත් පැහැදිලි කරන්න බැයිද? නැත්තම් මං කියන්නේ ඔය කියන්නේ කටපාඩම් කරපු දෙයක්. සද්දයක් තියෙනවා කියලා හිතුනේ ඇයි? ඒක නම් තමයි කරන්න තියෙන්නේ.
රූපේ වගේ අපි විසින් හිතෙන් හදාගත්තු එකක් විදිහට හිතන්න ඕනේ දන්නේ නැහැ. එහෙමද?
හිතන්න ඕන නම් එහෙම ඉතින් කවුරුවත් කිව්වට හිතලා බෑනේ. ඔක Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න එපා. හිතන්න නම් නේද? තරවට්ට ගන්නවනේ නැත්තම්
මහාචාර්යතුමනි අර අටක නාගර සූත්‍රයේ කියනා වගේ මේක මේ අபிසංකතං අபிසංචෛතං එතනින් කල්පනා කරොත් එහෙම
ඔව් එතනින් අල්ලන්න පුළුවන් අபிසංකතං අபிසංචෛතයි තමයි හැබැයි අபிසංකත කියන්න නම් සමුදේ හොයාගන්න වෙනවා තාම සමුදේ අහුන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ අද්දේ තියනවා කියලා හටගත්න සමුදය. ඒක තමයි මේ අහන්න කියන්නේ. දැන් ඔයගොල්ලෝ කවුරුත් සමුදය කතා කරන්නේ
නැහැ. එතන ස විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් කියලා ගන්න බැහැද?
ගන්න නම් පුළුවන්. ඒ ගන්නකොට ඉතින් විඥානෙත් අහුවිලා ඈ ඊට පස්සේ හටගින්න
කරන්නේ. එතන විඥානයෙන්මනේ අපිට කියන්නේ මෙතන බාහිර මේ අභ්‍යන්තර බාහිර මෙහෙම ශබ්දයකින් මේ අභ්‍යන්තර කණක් තිබුණා බාහිර ඒකත් දැනගන්නේ අපි විඥානයෙන්නේ ඒ නිසා එතන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් තිබුණේ දැන් ඒක අර පස්සේ නිසා තමයි මේ ආයතනය ඒ යම් කිසි ආයතනයක් ඔස්සේ එකට ඒ දැන් කනගත්තුත් ඒකේ ගෝචර ඒ දැනීම් ස්වභාවය ගෝචර වෙන ස්ථානය තමයි කන.
ඔව් එතකොට දැන් පස්සේට අහුවෙලා නේද? පස්සේ කාන්තය. පස්ස සමුදේ තවාන්තය. පස්ස නිරෝධේ මජ්ජි.
දැන් තනිකරම ශබ්දය කියලා පැනවීමම අවිද්‍යාව නිසානේ. දෙයක් පනවන
ඇයි ඒකට අවිද්‍යාව කියන්නේ? ඒ කියන්නේ ශබ්දයක් තිබුණ නැද්ද වර්තමානයේ? දැන් අවිද්‍යාව අපිට කියතේ දැන් ඇත්ත දකිනකොට මේ සමුදය නැත්තම් ඕක හිතින්න බෑ කියන නුවණ එන්න ඕනනේ පටිච්චසමුප්පන්න බව අවබෝධ වෙනකොට.
ඔව් ඉතින් ඔතන ශබ්දයක් තියෙන්න බෑ නේද? පටිච්චසම්ප ඒ අවබෝධය තියෙනවනේ ඔතන ඒ කියන්නේ රූපයක් වෙන්නෙම උපා ඒ කියන්නේ උපාද ඒ කියන්නේ ඔතන දෙයක් වෙන්නෙම ඒක අල්ලාගෙන උපාදානයක් සමගම
ඔව් දෙයක් වෙනකොට අල්ලාගෙනත් ඉරයි උපාදානයත් වෙලා මමත් පිහිටලා ඒ හින්දාමයි මං අහන්නේ දැන් සබ්දයක් හටගත්තා කියනකොට රූපෙට අහුවෙලා එතකොට ඒ නිසාමයි මේ හටගන්න සමුදය දකින්න කියන්නේ. ඔකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක වචනේ කිව්වට මොකද්ද අවිද්‍යාව? මම මේ මේ දැන් අවිද්‍යාව නැත්තම් ඔක හටගන්න
බැහැ කියන්නේ. ආ. අවිද්‍යාව කුමක්ද කියන එක දහන්නේ මහත්මයා.
ඔව්, ඔතන යෙදුන මුලාව මොකද්ද? රැවටුනේ මොකද්ද රැවටින්?
එන මිසමී මේ ඇතුළාන්තයේ සිදුවෙන සකස් වීම අපි දකින්නව නේද දැන් මේ අපිට
එකක් තමයි ඒ සකස් වීම දකින්න නම් සකස් වුණ සමුදේ ප්‍රත්‍ය දකින්න ඕන. දැන් ප්‍රත්‍ය මොකද්ද කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඒක අවිද්‍යාව කිව්වට මදි. දැන් අවිද්‍යාව කියන්නේ වචනයක් විතරනේ. ඇයි?
පෙරවන් සරණයි.
ඔව්.
අද මම සම්බන්ධනේ සාකච්ඡාවට ඉතින් මේ මම මේ දැන් සම්බන්ධ මේ මේ ආහන දෙයි මට හැඟෙන දෙයක් තියෙනවා මම ඒක පොඩ්ඩක් කියන්නම්. ඇතර මට හිතෙන්නේ දැන් සද්දේ ඇහෙනකොට අපි ඇහෙන කම කියලා කියන්නේම ඇත්තටම එතන ස්කන්ධ පහේ ඒ කියන්නේ ඒ ස්කන්ධ හරහා අපිට දැනෙන කමනේ. එතකොට තමනුත් තමන්ගේ බාහිරයේ සද්දයක් කියලා දෙකක් තියෙනවා කියලා පනව ගන්න කමම තමයි අපේ මුලාව කියන්නේ නේද?
ඔව් පනව ගන්න එක මුලාව. දැන් මං අහන්නේ දැන් ස්කන්ධයක් නිසා රූපස්කන්ධයක් කියන එක පැනවිලානේ. එහෙන් ශබ්දයක් ඇහෙනවා කියනකොට ශබ්දය කියන රූපයක් පැනවිලා. ඒක පැනුනේ කොහොමද? තව පැත්තකින් මම අහුගත් තව ටිකක් ලේසි වෙන්න දැන් වෙලාවක් යන හින්දා. ශබ්දය ඇසීමට අයිතිද කන ඇසීමට අයිතිද කියන තැනින් ප්‍රශ්න කරන්න වෙනවා. ශබ්දයෙන් අල්ලන්න බැරි නම් අපි කන පැත්තෙන් අල්ලමුකෝ. දැන් කන මේ මොහොතේ කන තියෙනවා කියලා දන්නේ කොහොමද? ඇහෙන නිසා නේ. ඇහුන් නැත්තම් කනක් තියෙනවා කියන්න බෑනේ. ඇසීම නිසායි කනක් තියෙනවා කියන්නේ. තර් කන කියන එක ඇසීමට දායිති ඇහුන එක ගැන කල්පනා කරලාද කන තියනවා කියන එකට ආවි. ඇසීම ගැන කල්පනා කරන්න ගිහින් නේද ඇහෙන්නනම් කනක් තියෙන්න ඕන කියලා කිව්වේ.
ඔව්.
එතකොට පේනවා නේද කන කියන්නේ මනසේ නිර්මාණයක් කියන එක. දැන් කන ගැන අහලවත් නැති පොඩි ළමෙකුට ඇසීම සිද්ධ වෙන්නේ නැද්ද? ඇහෙනවා. එයාට කනක් උපදිනවද? උපදින්න ඉදහන් නැහැ. පැහැදිලි නේද? එහෙනම් පස්සේ උපද්දපු කන අයිතිද අපි දැනගත්තු කන අයිතිද ඇසීමට? නෑ, ඇසීම නිසායි කනක් තියනවා කියලා පෙනේ. පැහැදිලි නේද?
ඔව්.
එතකොට එතන අවිද්‍යාව පේනවා නේද? අර ඉස්සලා කපුට හැදුවා වගේ කනක් හදපු එක. දැන් අවිද්‍යාවෙන් කන හැදුවා කිව්වට බෑ. ඒක තව ටිකක් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඇයි අවිද්‍යාව කියන්නේ?
ඔය කියන අපි කියන සමාවෙන් එතන විමසීමේ අපිම හිතල තමයි කනක් අපි මගේ කනට ඇහුණා කියන වගේ එහෙම හිතීමෙන් තමයි ඒ එහෙම වෙන්නේ නේද?
ඔව්. මගේ කනට හරි තියෙන කනකට හරි ඇහුණා කියනකොට මතක තියාගන්න ඇසීමට වඩා තව දේවල් හිතෙන් එකතු කරලා කන කියන එකක් එකතු කරලා ඇසීම කියන එක අර දික්ක සුත මුත විඤ්ඤාත කියන එකේ සුත කියන එක ඇසීම විතරයි ක්‍රියාවක් විතරයි ඒක රූපයක් නෙවෙයි කන කියන එක රූපයක්නේ ක්‍රියාවක් නෙවෙයි එතකොට මේ ඇසීම කියන සුත කියන එකට කන කියන රූපය අයිති නෑ ඒක මේ පස්සේ පනවපු එකක් ඇසීම නිසායි අපි කනක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ නම් ඒක මනසේ නිර්මාණයක් කර අபிසංකතයි අபிසංචේතයිතයි කියන තැන ඒ වචන කිව්වට මදි. ඇයි අபிසංචේතයිතයි කියන්නේ? ඒකත් චේතනා වලින් හදපු සකස් කරපු දෙයක් මනසේම නිර්මාණයක්. ඇසීම කියන එකේ ඒක නැහැ. පැහැදිලි නේද?
පැහැදිලි
සර්. හැබැයි එතකොට දැන් එතකොට මනසක් තියනවා කියලා ගැනීමත් එතකොට ඒකත් මන ඒක එහෙම ගත්තොත් ඒ එතනත් ඒ මුලාවම තියනවා නේද? ඒ මුලාව ඉවරයක් නැහැනේ.
ඒක තමයි මේක එකින් එකට බලබලා මේක ගැඹුරට ගැඹුරට යන්න වෙන්නේ. අපිට දල වශයෙන් අහුගෙන එකෙන් පටන් ගන්න ටික ටික සියුම් මට්ටමට යන්න.
තණ්හාවත්
එතන යෙදෙනවා. මතක තියාගන්න මේ ලක්ෂණ පහම ඔතන යෙදෙනවා. මේ සූත්‍රයේ වටිනකම ඒකයි. උදේබ්බේ ඥානය කියනකොට උදේ කියනකොට දකින්න ඕන අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය කියන හතරම දකින්න තියෙනවා. ඒක මේ මොහොතේ Taman තුලින් දකින්න ඕන. එළියෙන් නෙවෙයි. ඒ තේරම ඔතන යෙදිලා. ඒක තේරුම් ගන්න අමාරුකම තියෙන්නේ මේ ප්‍රඥාවේ අඩුවක්සක් ඔය දහමේ කෑලි කෑලි හදලා නෙවෙයි. ඒත් අපි ඥාන පහම එන්න ඕන උදේ ඥානෙ එනකොට. කෙනෙක් උදේ ඥානෙ ආවා කියනකොට ඔය ඥාන 10ක් ගන්න නෙමෙයි 20ක්ම එන්න ඕන. 10ක් එන්න ඕන. උදේ වය දකින්නකොට උදේ 5යි වය 5යි. ඒ 10ම එකට දකින්න පුළුවන් තමයි නේද? ඒකට එතන විශේෂයෙන් මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක මේ පහ කටපාඩම් කරගන්න නෙවෙයි. මේක දැක්මක් වෙන්න ඕන, පජානාති වෙන්න ඕන. දැක්ම එන්න නම් මේ ඇයි අවිද්‍යාවෙන් කිව්වට ඇයි අවිද්‍යාව කියන එක Tamanට කියන්න පුළුවන් වෙනවා. ඒතර ඇසීම කියන එකට කන අයිතිත් නැහැ, සද්දේ අයිතිත් නැහැ කියලා නුවණක් එන්න ඕන. ඇසීම කියන්නේ ක්‍රියාවක් විතරයි. ඒකට රූපයි තිනේ අජ්ජත්යයි තිත් නැහැ, බහිද්දයි තිත් නැහැ. ඒ දෙකම අවිද්‍යාවෙන් පනෝපෝ. ඒකයි අවිද්‍යාවෙන් කරපු සංකාර. අජ්ජත්යයතනත් අවිද්‍යාවපත්තෙන්, බහිද්දයයතනත් අවිද්‍යාවපත්තෙන් කියන තැනට අපිට ගහමට ගලපෙන්න වෙනවා. හැබැයි ඒක නිකං කටපාඩම් කිරීම නෙමෙයි. ඇයි? ඇයි අවිද්‍යාව කියන්නේ? ඒකට නුවණක් එන්න ඕන. සුත කියන එක ඒව නැහැ නේ. එහෙනම් ඒව අවිද්‍යාවෙන් පනෝපවන්නේ. දිට්ඨ කියන එකේ ඇහැයි රූපේ නෑ, ඒවා අවිද්‍යාවෙන් පනවපු කියන නුවණට එන්න ඕන. දිට්ඨ සුතමුත විඤ්ඤාත. එතකොට ඒවයි අජ්ජත් බහිද්ද රූප කියන જાතිය නෑ. ඒ රූපයක් පැනෙවුවා නම් එතකොට මෙතන සිහිය නුවණ නැතිකම තමයි, අපේ මෝඩකම තමයි පනවල තියෙන්නේ කියන තැනට යන්න වෙනවා. මේක ටිකක් සියුම් තැනක්. කැමති නම් ඒකේ හිතලා බලන්න, ඒක පිළිගන්න නෙවෙයි. මම මේ කල්පනා කරන්න තැනක් දෙන්නේ මේ සූත්‍රයටත් ගලපලා බලන්න මෙන්න මේ ඥාන ටික. කියන එක. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ කියන ටික. ඉතින් ඒක හුඟක් තැන්වල සඳහන් වෙන දහමක් ඕක. ඒකට අපි දක්ෂ වෙන්න ඕන රූපයෙත් ඔය පහ දකින්න, වේදනාවෙත් ඔය පහ දකින්න, සංඥාවෙත් ඔය පහ දකින්න, සංකාරෙත් ඔය පහ දකින්න, විඥානෙත් ඔය පහ දකින්න. ඒකට අර ඉස්සෙල්ලා කිව්වා වගේ විඥානෙන්නේ ඕකේ කිව්වටම මදි. විඥානෙත් ඔය ලක්ෂණ පහ දකින්න ඕන. විඥානෙත් උදේ දකින්න ඕන. විඥානෙත් වය දකින්න ඕන. උදේ වය දකින්නවා කියන්නේ මෙන්න මේ ඥාන 10ක් ඇති වෙන්න ඕන. නිකම්ම ඇති වෙලා නැති වෙනවා කිව්වට ඥාන ටික තියනවාද කියලා Taman නුවණින් විමසන්න. අනිතනේ අපේ කාලය ගොඩක් ගත වෙලා තියෙනවා. මේ අපි අවසන් කළොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේ සාකච්ඡාවත් ආයෙයි කීපසරයක් අහන්න. මේ කියනවට පිළිගන්න එපා. Taman දහමට ගලපලා නුවණින් විමසන්න. ඒක විදර්ශනයත් කරලා බලන්න. මේක තර්කයට වඩා ඥානයට, ඒ කියන්නේ පස්සතෝ පැත්තට ඉන්න ඕන එකක්. එතනින් අපි අවසන් කරමු නේද ජාන්ත මහත්තයා? තෙරුවන් සරණයි.
කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේ මේකේ පරිගත කිරීම අනාගතයේදී අහන කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මම ඉස්හාමත්ම කෘතවේදී පුණ්‍යානුමෝදනාවක් කරන හොක්කගේ මහත්තයාට අදත් කෙරෙහි අනුකම්පාවෙන් මේ ආකාරයෙන් ධර්මයේ පැහැදිලි කර දීමට දැක්ක උත්සාහය හා කාලය පිළිබඳව එහෙමනම් අපි අදට නියමිත ධර්ම සාකච්ඡාව මෙතනින් නිමාවට කරමු. නැවත වරක් සුපුරුදු පරිදි අඟහරුවාදා දිනයක හමුවන බලාපොරොත්තු වෙමි. එහෙමනම් කොග්ගේ මහත්මයා අතුරු හැමෝටම සර්වන් සර්ණයි.
සර්වන් සර්ණයි.
සර්වන් සර්ණයි.
සර්වන් සර්ණයි.